දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාන්ත පින්වත්නි, අපි නිසරණවන්නේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් සමගයි සම්බන්ධ වෙන්නේ. ඉතින් අද දවස අපි යොදාගෙන තියෙන්නේ යෝගාශ්‍රමීය කතිකාවත සහ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගෙන ඊට පස්සේ ධර්ම සාකච්ඡාවට මාතෘකාව සපයාගෙන ධර්ම සාකච්ඡාවක නිරත වෙන්නයි. ඉතින් අද හවස සමාන අද 15 භාවනා වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ නිසා අපිට 9ට කලින් පොඩ්ඩක් නවත්තන්නත් වෙනවා. එතකොට අද ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ සූදානමින් ඉන්නවා පොත කියවලා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඉතින් මං හිතන්නේ අපි යෝගාශ්‍රමීය දිනචරියාවම හිතන්නේ ගිය පාර කොටසක් කිව්වා. දිනචරියාව හෝ يعني භාගයක් කිව්ව බවක් මට මතකයි. මේ දිනචරියාවේ හෝ කතිකාවතේ භාගයක් කිව්ව බවක් මට මතක තියෙනවා. කතිකාවතද? ඔව්. හරි. ඉතින් මම ආරාධනා කරනවා එහෙනම් ධම්මගුත්ත සායන හන්සට අදට නියමිත යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවැනි කොටස ඉදිරිපත් කරලා සාකච්ඡාව ආරම්භ කරන්න කියලා.
අවසරයි සායන හන්ස. යෝගාශ්‍රම කතිකාවත දෙවැනි කොටස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සිතේ පරිවර්තන ඉතා සැහැල්ලු හෙයින් ගිහි නොගිහි හැම දෙනාම හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිණිය යුතුය. න වට්ටති හසන්තේන
හසන්තේන
න වට්ටති හසන්තේන ගන්තුංචේව නිසීදිතුම් වත්තුස්මින් හසනීයස්මින් මිත්ත මත්තන්තු වට්ටතීති. යූහෙයින් ආරාමයෙහිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත්කොට හඬ නගා සිනාව නොකළ යුතු. සල්ලේකං අච්චන්තේන
අච්චන්තේන
සල්ලේකං අච්චන්තේන අප්පමත්තේන බික්කුණා. කප්පියේහි න කාතබ්බා ආමිසත්තාය ලෝලතයයි. යූහෙයින් කැපෙදෙහිද ලොල් නොවිය යුතුය. දෑගබ් බෝමලු හැමදිමින්ද ගඳදුම් මල්පහන් ඈද පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිණිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධව අඩුපාඩුකම් කීම ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමහල් සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම් නිසා හෝ හිතවත් යන හැඟීම් නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දෑ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයන් කිසි ලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවරණ අධිකරණද ඇතුළත කලහාදී පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝභන්තේව න රාජානෝ මුත්තාමිනි විභූසිතා මුත්තාමණි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා සීල භූෂණ භූසිතා. යනුහෙයින් සීලාභරණයම මුත් නානා ප්‍රකාර අංගභූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්තකිලමතානුයෝගයට අයත් කෂ්ඨරුත දුෂ්කරාසනාදී වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසි ලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්ලේ ආරක්ෂකයකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණ සන්තානයේ වැටීමට හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිණා දූතාංගාදී ආචාර උපාදීන්ට මුත් උපාධ්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනෙන සේ කළ යුතු. නබික්කවේ කේනචි පරියායන ජාතරූප රජතං සාධි තබ්බං ඊ වදාළ බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීමාදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණ වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත බාර නොගත යුතු. යෝගාශ්‍රමයේ කාරක සභාවේ අනුමත ඇතිවම අභිනව සෙනසුන් ඉදිරිපත් ඉදිකිරීම හෝ බාරගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිරිපත් ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකළ යුතුය.
නොකර ගත යුතුය.
විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත්වනසේ ආරාම වස්තු, විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තැනකට යෑමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමිත පරිදි සංස්ථාවෙන් ඉවත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමාන්‍ය නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමාන්‍ය නිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවින් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද, උපවැදි වූද, අපවත් වූද, ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් උපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍ය සම්ප්‍රදායනුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්ම සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේර වරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනුම ඇතුවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචර්යා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහිගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරු වන ශිෂ්‍යයන්ට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවත වරදෙහි යෙදෙන උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු. යෝගාශ්‍රම කතිකාවත නිමි.
හොඳයි, ඉතින් අපි මේ මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවනි කොටස. ඉතින් ඊළඟට අපි දවසේ මාතෘකාව සපයා ගන්නවා මේ දිනවල දීඝනිකායේ පාදික වර්ගයේ සංගීති සූත්‍රයෙන්. සංගීති සූත්‍රය අපි මේ වෙනකොට දසක කොටසකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කොටස් 10ක්, කාරණා 10ක් විස්තර කරන කොටසට. ඉතින් ඒකෙත් නාත කරන වස්තු 10 තමයි අපි සාකච්ඡා කරමින් යන්නේ. ඒතකොට නාත කරන කියලා කිව්වහම අපිට නිකන් පිහිටක් සපේන, යම්සි සරණක් සපේන හේතු නැත්නම් කාරණා නැත්නම් පිහිට 10ක් ගැන තමයි කතා කරන්නේ. දැන් ඒකෙත් දැන් අවසන් හරියට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ධම්මගුත්ත ස්වාමීන් වහන්සේටම අදට නියමිත සංගීති සූත්‍රයේ කොටස කියලා ඉදිරිපත් කළා අපිට මේ සාකච්ඡාවට මාතෘකාව සපයන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස, දීඝනිකායේ පාඨික වර්ගයේ සංගීති සූත්‍රය අද තියෙන්නේ 460 වෙනි පිටුව අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන දස ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේ හේව සමග්ගේහි තබ්බං න විව
සමග්ගේහි සම්බන්නන්නේ නෙමෙයි
තත්ත සබ්බේ හේව සමග්ගායි
සංගායි තබ්බං
තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අදත්තනියං අස්ස තිරත්තිටිකං තිරත්ති නිකං තදස්ස බහුදන හිකාය බහුජන සුකාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුකාය දේව අනුසානං කතමේ දස නාත කරන ධර්ම පුනච පර ඇවැත්නි දන්නා දක්නා අරහත් වූ සම්මා සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දස ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැයිය යුතුය. විවද නොකළ යුතුය. එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්සට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කවර දස ධර්ම කෙනෙක් දෙයත් දස නාත කරන ධර්ම යතරින් අද කරන්න තියෙන සංසේ පුනච පරං ආවසෝ බික්කු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා යම්පා උසෝ බික්කු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා අයම්පි ධම්මෝ නාත කරනෝ. තවද අනෙකකි ඇවැත්නි මහණ තෙමේ සංස්කාරයන්ගේ ඉපැත්මද නැස්මද පිරිසිදිනු සමත් වූ ලෝභ ස්කන්ධාදීන් විදලනුයෙහි සමත් වූ මොනවට දුක් වෙනසීමට යනු පිරිසිදු ප්‍රඥාවෙන් සමන්විත වූයේ ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි මහණ තෙමේ සංස්කාරයන්ගේ ඉපැත්මත් වෙනස්මත් පිරිසිදිනු සමත් වූ ලෝභ ස්කන්ධාදීන් විදලනුයෙහි සමත් වූ මොනවට දුක් වෙනස්මට යන පිරිසිදු ප්‍රඥාවෙන් සමන්විත වූයේ ප්‍රඥාවත් වේ. යන යමෙක් ඇද්ද මෙයද නාත කරන ධර්මයකි.
ඔව්, ඉතින් ඔය කාරණා තමයි ඉතින් අද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව ගැන. ඉතින් මෙතන ප්‍රඥාව කියවහම දර්ශනා ප්‍රඥාවක් අපිට කතා කරන්න තියෙන්නේ. දැන් ප්‍රඥාවේ විවිධ ප්‍රභේද සාමාන්‍යයෙන් පෙන්නනවා. අපිට පුළුවන් බණ ටිකක් අහලා පොතක් බලලා යම්සේ සුතමේ ඥානයක් එකතු කරගන්න. මේකට කියනවා මේ බහුශ්‍රත බවක් කියලා, සුතමේ ඥානයක් කියලා කියනවා. හැබැයි ඒක නෙමෙයි මේ කතා කරන්නේ. අපිට ඕන තරම් පොත් බලන්න පුළුවන්, බණ අහන්න පුළුවන්, ඔළුවේ තොරතුරු ගබඩා කරගන්න පුළුවන්, මතක තබා ගන්න පුළුවන්. ඒකත් දැනුමක් තමයි. හැබැයි ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඊට පස්සේ අර එකතු කරගත්ත දැනුමම ඒ තොරතුරුම පාදක කරගෙන තව ටිකක් කල්පනා කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්, ගලපලා බලන්න පුළුවන්. ඒ තුළිනුත් අපිට පුළුවන් එක්තරා අන්දමක දැනුමක් උපදව ගන්න. අපි කියන චින්තාමය ප්‍රඥාවක් කියලා. ඒතර ඒකත් නෙමෙයි මේ කතා කරන්නේ. ඒතර මෙතන විශේෂයෙන් කතා කරන්නේ භාවනාමය ප්‍රඥාවක්, විපස්සනාවක්. ඒතර ඒ විපස්සනාව නැත්තම් භාවනාමය ප්‍රඥාව ගැන ඉතින් අපි සෑහෙන්න මෙහි නිසරණවනේ කතා කරනවා. ඒ කතා කරන මාතෘකාව ගැනම ඉතින් තමයි අද ටිකක් තවත් ඉතින් කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්ට එන්න කලින් ඇත්තටම මේ අපි අර ගිය පාර මතක් කරගත්ත සතිය අත්‍යවශ්‍ය වෙනවා. එක පාටම මේ දර්ශනා ප්‍රඥාවක් උපදව ගන්න බෑ. අපිට සතිය කියන කුසලතාවය අපි තුල උපදව ගැනීම ඉතාම වැදගත්. ඉතින් එහෙම සතිමත් බවක් උපදව ගත්තාම ඊට පස්සේ මේ ඒ සතිය දිනු වෙන්න අපේ හිත ඇතුලේ සමාධිමත් බවක් ගොඩනැගෙනවා. හිතන්න අපි සක්මනක් කරනවා. සක්මනක් කරද්දී මුලදී එච්චර හිත පිහිටන්නේ නැහැ. හිත වික්ෂිප්තයි. හිතර නානක් ප්‍රකාර සිතුවිලි එනවා. පේන දේවල් ඔස්සේ හිත යනවා. ඇහෙන දේවල් ඔස්සේ හිත යනවා. වික්ෂිප්ත මනසක්. හැබැයි අපි ටික ටික ඕක උත්සාහවන්ත වෙනකොට, පුහුණු කරනකොට අපිට පුළුවන් වෙනවා ඔන්න දැන් පියවර 5ක් යන්තම් මේ අරමුණේ හිත තියන් යන්න. තවත් කාලයක් යනකොට ඔන්න පියවර 10ක් යන්තම් කරගන්න පුළුවන්. 15ක් කරගන්න පුළුවන්. 20ක් කරගන්න පුළුවන්. වටයක්ම දැන් සිහියෙන් යන්න පුළුවන්. ඔන්න දෙන්නට එනවා අපි. ටික ටික මේක අභ්‍යාසයක් වශයෙන් අපි යෙදෙනකොට මේක ක්‍රමානුකූලව අපි තුළ සතිමත් බවක් කියලා කුසලතාවයක් වැඩෙනවා. එතකොට දැන් අතීතය ඇසුරු කිරීම අඩුයි, අනාගතය ඇසුරු කිරීම අඩුයි. ඒ වෙනුවට හොඳට වර්තමානයේ තුළ එළඹ සිට සිහියක් මේ මොහොතේ වාසය කිරීමක් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමන්ට හැඟෙන්න ඕනේ. දැන් ඉස්සර වගේ නෙමෙයි, ඒ කාලේ මම පටන් ගත්තාම පුදුමාකාර වික්ෂිප්ත මනසක් තිබුණේ. අතීතයේ ඔස්සේමයි ගියේ, අනාගතයේ ඔස්සේමයි ගියේ. දැන් නම් එහෙම නැහැ. බොහොම සරල සාවධාන අරමුණක්, උපේක්ෂා සහගත අරමුණක් එක්ක මට දැන් සෑහෙන වෙලාවක් වාසය කරන්න පුළුවන් කියන ඔන්න ඔය කුසලතාවය තමන්ගේ හිත ඇතුලේ දියුණු වෙලා තියෙනවා කියලා අපි හඳුනා ගන්න ඕනේ. ඒත් එක්කම දැන් සතියට අමතරව දැන් මේ අරමුණේ අපි හිත තිබ්බහම අරමුණ හොඳට නිකන් අරමුණත් එක්කම ඉන්න ගතියක් අපි කතා කරනවා සමාධියක් කියලා. දැන් එතකොට අරමුණත් එක්ක සමාධිගත වෙච්ච හිතක්. ඉතින් එතනත් කතා කරන්නේ සමත සමාධියක්ම නෙමෙයි. මෙතන අපි කතා කරන්නේ එතන සමාධිමත් වීමක්. අපි කියනවා කණික සමාධියක් කියලා නේද? කනමට්ටිතික සමාධියක් කියලා. කියන්නේ එතන ඒ අරමුණේ ගාන්ට හිත තිබ්බහම ඒ අරමුණේ හිත සමාධිමත් වෙනවා. හිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. අපි දන්නවා මෙන්න මෙතනයි අරමුණ තියෙන්නේ. මෙතනයි අරමුණ දැක ගන්න ඕනේ. එතනට හිත යොමු කළා, ගාන්ට ඉලක්ක කරා, එතන රැඳෙව්වා, හිත රැඳිලා තියෙනවා. එහෙමනම් දැන් සතියට අමතරව සමාධියකුත් තියෙනවා. දැන් තමයි ඔන්න අද කතා කරන මේ ප්‍රඥා පැත්තට හිත දාන්න තියෙන්නේ. දැන් හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් සතියත් එක්ක සමාධිය හැදුනහම එතනොත් හැදෙනවා සෑහෙන්න සැහැල්ලු ගතියක්. හිත බොහොම සැහැල්ලු ගතියක් තියෙනවා. නිකන් හිතේ නීවරණ අඩුයි. ඊළඟට හිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. අතීතයට යන්නේ නැහැ, අනාගතයට යන්නේ නැහැ. ඉතින් දැන් මෙතනක් තියෙනවා සෑහෙන්න මේ ආනිසංස රසක්. ඒ නිසා ඇතම් කෙනෙක් මේ හැදිච්ච සතියෙන් සමාධියෙන් සෑහීමකටපත් වෙලා මෙතන නිකන් ආයෙත් අර ඒ සමාධි ගතිය තුළම සමාධි සෝය තුළම ඉන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ කියන ප්‍රඥා පැත්තට හිත දාන්නේ නැහැ එයා. මොකද මේ කැලල ටිකක් අමාරුයි. තෙනසා යා මග රැඳෙනවා. සමාධිය තුළ විතරක් රැඳෙන්න පුළුවන්. මොකද ඒ ලැබෙන සමාධියෙත් සැහෙන සෝයක් තියෙනවානේ. සමහර ලාවට කෙනෙක් ආනාපාන සතියක් එහෙම වඩද්දී ඉතින් මේ විදිහට සතිය සමාධිය දිනුලා යනකොට සමහර ලාවට ආලෝක නිමිති එහෙම පහළ වෙලා මේ උපචාර සමාධියක්, අර්පණා සමාධියක්, ධ්‍යාන සමාධියක් හැදෙන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙක් උතනත් හිර වෙනවා. ඒ කියන්නේ ධ්‍යානයකට සමවැදිලා ධ්‍යානය තුළ වඩ වඩා ඉන්න පටන් ගන්නවා. ඒකම ඉල්ලගෙන භවනා කරනවා. ඊට පස්සේ එතන රැඳෙන්න පටන් ගන්නවා. ඒක දැන් හිතේ නිකන් තත්ත්වගත වීමකට ලක් වෙන්න පුළුවන්. ඉන් එහාට යන්නේ නැහැ. සමාධිය තුළ එයා තෘප්තිමත් වෙනවා. ඉතින් එතනත් නෙමෙයි මේ කතා කරන්නේ. එතනත් නෙමෙයි මේ උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතව කියන්නේ ඒකත් නෙමෙයි. ඊට පස්සේ අපි තුමු දැන් ඔය ඔක්කොම අපි තේරුම් ගත්තා. ඔය වලවල් වල වැටුණා. ඔය අමතර වාසි ලැබුවා. හැබැයි ඕවා නෙමෙයි මේ බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ. ඊට වඩා ගැඹුරක්, ඊට වඩා මේ සියලු සංස්කාරයන්ගේ උද්‍යව්‍යයක් දැන ගැනීමක් කියලා. යා එහෙනම් උත්සාහවන්ත වෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරයක් දිනු කරන්න, විපස්සනා නුවණක් දිනු කරන්න. ඒක ලස්සන්ට ඔය බොජ්ජංග ධර්ම ගැන විස්තර කරද්දී එහෙම ලස්සන්ට සූත්‍රවල දේශනා කරනවා. උදාහරණයක් වශයෙන් ආනාපාන සති සූත්‍රය එහෙම. ඒ හොඳට සතිය දිනු කරගත්තට පස්සේ ධම්මවිචය වඩන හැටි ඊළඟ පියවරේ කියලා දෙනවා. තථා සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. තොන්න විදිහ තමයි ධම්මවිචය සම්බොජ්ජංගේ ආරම්භ කරන්නේ. ඒ කියන්නේ දැන් එයාට හොඳට සතිමත්ව වාසය කරන්න පුළුවන්. ඊට අමතරව හිත ඒ තියෙන අරමුණේ ගන්නට අවශ්‍ය අරමුණේ හිත රැඳිලා තියෙනවා, සමාධිමත් වෙනවා. ඊට පස්සේ දැන් ඉතින් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ සතිමත් වෙච්ච සමාධිමත් වෙච්ච අරමුණම නැත්නම් අපි යම් අරමුණක් මතද අපේ හිත සතිමත් කළේ සමාධිමත් කළේ ඒ අරමුණම අපි විමසලා බලනවා. නුවණින් විමර්ශනයකට ලක් කරනවා, සොයා බලනවා, පරීක්ෂාකාරීව බලනවා, අරමුණේ විස්තර බලනවා කියන්න පුළුවන්. අරමුණේ විස්තර බැලීම තුළ ඔන්න අපි කියනවා සම්පජඤ්ඤයක් වඩනවා කියලා. අරමුණේ හාත්පසින් බැලීමක්. අපි කලින් කරේ එච්චරම හාත්පසින් බැලීමක් නෙවෙයි. අපිට ඕනේ යන්තම් මේ සතිය හදාගන්න, සමාධිය හදාගන්න. ඉතින් සා ඔක්කොම තොරතුරු ටික තේරුන්නේ නැහැ. හැබැයි දැන් අපි බලනවා හාත්පසින්ම බලන්න. තියෙන හැම අස්සක් මුල්ලක් නෑරම බලන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ නිසා හිතේ හැදෙන්න ඕනේ නැත්තම් ගොඩ නැගෙන්න ඕනේ සොයා බලන සුළු ගතිය තවදුරටත්. වීමක්ස් වීමන්සාව තවදුරටත් හිතේ වැඩෙන්න ඕනේ. දැන් තමයි ඔන්න යාට අරමුණේ විස්තර ටික පේන්නේ. හිතන්න අපි සක්මන් කරනවා. සක්මුණේදී ඔන්න පාදය පොළේ වදිනවා. කලින් අපිට දැනෙන තදගතියක් විතරයි. හැබැයි දැන් තදගතිය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් බලන්න ඕනේ මේකේ බැරිද මේ මුරුදු ගතියක් හඳුන ගන්න, ගොරෝසු ගතියක් හඳුන ගන්න, සිනිඳු ගතියක් හඳුන ගන්න, එහෙම නැත්නම් බර ගතියක් හඳුන ගන්න, සැහැල්ලු ගතියක් හඳුන ගන්න, හුණුසුමක් සිසිලක් හඳුන ගන්න, සෙලවීම්, කම්පණය වීම්, චංචල වීම් හඳුන ගන්න. ඉතින් මේ ඔක්කොම තොරතුරු දැන් මේ සාරය තුළ තියෙනවා. නමුත් ඉතින් අපිට මුලින් වැටහුන්නේ නැහැ. ඒ නිසා විපස්සනාවේ එක මේ සිද්ධාන්තයක් තමයි යථාපාකටං විපස්සනා අභිනිවේෂෝ කියන එක. යමක් ප්‍රකට වුණාද ඒ ප්‍රකට වෙච්ච දේ පාදක කරගෙන තව තව ගැඹුරට යන්න ඕනේ. තව තව විස්තර හොයලා බලන්න ඕනේ. ඔන්න ඔය தත්ත්වය සඳහා අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. එතකොට තමයි මෙයාට තොරතුරු ටිකක් වශයෙන් ඔය ටික පේන්න ගන්න. ඉතින් අපි කියනවා ධාතු මනසිකාරය පැත්තෙන් විස්තර කරනවා නම් ඔන්නේ ධාතු ලක්ෂණ ටික දැන් එයාට පේනවා. සක්මන් කරනවා මුළු සක්මනම කියන්නේ දැන් ඔන්න ධාතු ලක්ෂණ මතුවීමක් නේද? ධාතු ලක්ෂණ ධාතු ක්‍රියාකාරීත්වය එයාට හොඳට වැටහෙනවා. දැන් එතකොට මම ඇවිදිනවා, මම ඉන්නේ නිස්සරණවනේ, මම ඉන්නේ සක්මන් මළුවේ, ඒ කතාවක් මොකක්වත් නැහැ. දැන් තියෙන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් පිළිබඳ හඳුනා ගැනීමක්. ඊට පස්සේ අපි හිතමු අපි විපස්සනාවක් මේ වේදනානුපස්සනාවක් නම් එහෙම වඩන්නේ. ඉතින් විවිධාකාර වේදනා ಜಾති තියෙනවා. අපි කලින් නිකාං අපේ ඒ අපි කියමු ආනාපාන සතියක් වඩවලා හිටියේ. ඒකෙන් අපේ හිතේ යම්කිසි සමාධි ගතියක් දියුණුණා. දැන් හැබැයි වේදනානුපස්සනාව කරන්න ඕන නම් වේදනා පැත්තට හිත යොමු කරනවා. විවිධ වේදනා පහළ වෙනවා. අපි කියමු කය දැනට ගත්තොත් කයේ සැප වේදනා පහළ වුණොත් ඒ සැප වේදනාවට හිත තියලා බලනවා. දුක් වේදනා පහළ වුණොත් ඒ දුක් වේදනාවට හිත තියලා බලනවා. උපේක්ෂා වේදනා පහළ වුණොත් උපේක්ෂා වේදනාවට හිත තියලා බලනවා. ඉතින් මේ විදිහට දැන් විවිධ වේදනා නේද හඳුන ගන්නවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා අපි ඔය තුන දැනට ගමු. ඔය තුන අපි ඔන්න හඳුනා ගනිමින් යනවා. දැනුත් එතකොට විඳින කෙනෙක් පිළිබඳ කතාවක් නැහැ දැන් මේ වේදනා රාශියක් නේද? හුදෙක් වේදනා රාශියක්, සංවේදනා රාශියක් දැන් එයාට දැනෙනවා. ඒවට දැන් හිත හොඳට නිකන් ටියුන් වෙලා තියෙනවා, ගාන්ට ඒකට සුසර වෙලා තියෙනවා. කයට අවධානය යොමු කරාම මේ ලක්ෂණ ටික ප්‍රකට වෙනවා. ඒවා දැනගනිමින් දැන් විපස්සනාවක් මට්ටමට දැන් ඉතින් වේදනා වශයෙන් අඳුර ගන්න එයාට පුළුවන් කමක් තියෙනවා. අපි දු ඕනනම් චිත්තානුපස්සනාවක් ගැන කතා කළොත් එතෙන්දෙත් ඔන්න හිත පිළිබඳවත් එයාට දැන් යම්සි වැටහීමක් තියෙනවා. හිතේ පහළ වෙන විවිධ හැඟීම් දැන් අඳුන ගන්න පුළුවන්. විදාකාර සිතුවිලි හඳුන ගන්න පුළුවන්. රාග සිතක් වශයෙන් අඳුන ගන්න පුළුවන්. ද්වේෂ සිතක් වශයෙන් අඳුන ගන්න පුළුවන්. මමෙක් පුජ්‍යලයක් මුල් කරගත්ත මෝහ සිතක් වශයෙන් මුල් කර හඳුන ගන්න පුළුවන්. මෛත්‍රී සිතක් වශයෙන් අඳුන ගන්න පුළුවන්. නෙක්ඛම්ම හිතක් වශයෙන් අඳුන ගන්න පුළුවන්. සමාධිමත් වෙච්ච හිතක් වශයෙන් අඳුන ගන්න පුළුවන්. විසිරිච්ච හිතක් වශයෙන් අඳුන ගන්න පුළුවන්. ඔන්නයි සෑහෙන පරාසයක දැන් මේ සිතුවිලිත් අඳුන ගන්න පුළුවන්. නේ දැන් හිත ගැනත් සෑහෙනයට වගකීමක් තියෙනවා. හැබැයි තාම මේ උද්‍යත්ත ගාමිනී මට්ටමට ඇවිල්ලා නැහැ. තාම මේ අපි දැන් ඔන්න ටිකක් කියන්න පුළුවන් අර යථාර්ථය පැත්තට ඇවිල්ලා තියෙනවා. අපි හිතේ සංකල්පවල, හිතේ සම්මුතිවල ඒවෙන් දැන් ටිකක් ඈත් වෙලා දැන් මේ යථාර්ථයේ මට්ටමකට නැත්නම් අපි කියන පරමාර්ථයේ පැත්තකට ඇවිල්ලා තියෙනවා. ධාතු ලක්ෂණ මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. වේදනා වශයෙන් දකින්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. සංස්කාර වශයෙන් අඳුර ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔතෙන්ට පැමිණීමත් සෑහෙන වැදගත්. අපි මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාවක් වඩන්නේ මේ ගහක් හටගෙන අවුරුදු 50ක් විතර ගිහිලා ගහ මැරුණා. ගයක් හැදුවා, ගේ හැදිලා අවුරුදු 40කට පස්සෙ ඔන්න ගේ කැඩුනා. මිනිහෙක් ඉපදුනා, මිනිහා ඉපදිලා අවුරුදු 70කට පස්සේ මැරුණා. ඉතින් ඔතනත් තියෙන නැතිවීමක් නේද? ඉතින් ඒක නෙමෙයි මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය කියන්නේ. ඒ නිසා එතෙන්ද උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියද්දී අපිට සෑහෙන්න අර පරමාර්ථ මට්ටමකට ඊටාම සූක්ෂම මට්ටමක් දක්වා අපේ හිත ගෙන යන්න ඕනේ. ඉතින් ඒක ඉබේ කපාට කරන්න බෑ. ඒක තමයි අපි මේ සෑහෙන මහන්සලා සතිමත් බව දියුණු කරන්නේ. සෑහෙන මහන්සලා සමාධියක් හදාගන්නේ. ඉතින් සතිය සමාධිය හොඳට හැදිලා එනකොට තමයි යාට අර සූක්ෂම මට්ටම දක්වා යන්න පුළුවන් වෙන්නේ. දැන් ඔන්න සක්මනේ 12 ලක්ෂණ ප්‍රකට වෙනවා. දැන් ඔන්න අපි වාඩ් ලයින් දැද්දි ඔන්න කය තුලත් 12 ලක්ෂණ ප්‍රකට වෙනවා. නැත්තම් වේදනානුපස්සනාවක් පැත්තෙන් නම් ඔන්න වේදනා විවිධ වේදනා ප්‍රකට වෙනවා. හිතර යමු කරොත් විවිධ හිතේ පහළන විවිධ සිතුවිලි, විවිධ සංස්කාර ඔන්න ප්‍රකට වෙනවා. දැන් ඔන්න අපි ආවා ටිකක් අර සෑහෙන සියුම් මට්ටමකට. අපි කියමු මූල මට්ටමකට වගේ ඇවිල්ලා තිනවා යෝනිසෝ මනසිකාරයක් කරහා. දැන් ඔන්න ඒක තව ප්‍රකට කරගෙන යනකොට තමයි සමහරට මේවැයි ওই සංකත ලක්ෂණ ටික මතුවෙන්න ගන්න. ඒ කියන්නේ එක පාටම උදය වය කියන එකටත් එන්න කලින් එන්නේ නිකක් අර පදාස වශයෙන් මේක හට ගන්නවා, ටිකක් වෙලා පවතිනවා, ඊට පස්සේ අවසන් වෙනවා. ඔන්න ඔයගේ චිත්‍රයත් තමයි සාමාන්‍යයෙන් මුලදී එන්නේ. හිතන්න අපි වේදනාවක් ගැන කතා කළොත් ඔන්න සැප වේදනාවට හිත දැම්මා. සැප වේදනාවක් හටගත්තා. විනාඩි 5ක් විතර තිබුණා ඔන්න අවසන් වුණා. දුක් වේදනාවට හිත දැම්මා. දුක් වේදනාවත් විනාඩි 3-4ක් තිබුණා ඔන්න අවසන් වුණා. ඔන්න ඔයගේ චිත්‍රයත් තමයි මුලදී මැවෙන්නේ. ඉතින් එතකොට යාට පොඩි අවබෝධයක් එනවා මේවා මේ හට ගන්න ස්වභාවයෙන් යුක්තයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, පොඩි වෙලාවක් පවතිනවා, ඊට පස්සේ ඔන්න අවසන් වෙනවා. ඔන්න වගේ චිත්‍රයක් මුලදී එන්න පුළුවන්. අපි කියනවා සංකත ලක්ෂණ දැකගත්තා කියලා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා ඔන්න මේ මට්ටමට එනවා. සංකත ලක්ෂණ දැනගන්න. තේවසිතීරයටත් පොදුයි, වේදනාවලටත් පොදුයි, එයාට ධාතු පැතර දැම්මොත් ධාතු ලක්ෂණ වලටත් පොදුයි. ඒතර විවිධාකාර ධාතු ලක්ෂණ දැන් එයාට තේරෙනවා, පෙනෙනවා. ඒවත් අපි තුමු තදවීමක් කියන එක, තදවීමක් පටන් ගත්තා ටික වෙලාවක් පැවතුණා අවසන් වුණා. උණුසුම් වීමක් පටන් ගත්තා ටික වෙලාවක් පැවතුණා අවසන් වුණා. රළු වීමක් පටන් ගත්තා ටික වෙලාවක් පැවතුණා අවසන් වුණා. මෙන්න මේ වගේ දැන් පොදු පැත්තට දැන් ටික ටික එනවා. දැන් අතර අරගොල්ලන්ගේ මේ ඊට ආවෙනික පෞද්ගලික ලක්ෂණ නෙමෙයි දැන් මේ කතා කරන්නේ. පටවි ධාතුට අදාළ ඊට ආවෙනික පෞද්ගලික ලක්ෂණ තියෙනවා. නමුත් දැන් මේ ඒ පෞද්ගලික ලක්ෂණ වෙනුවට දැන් මේ පටවි ධාතුවට ආපෝ තේජෝ වායෝ මේ කට්ටියටම පොදු ලක්ෂණ පැතර තමයි දැන් අපිට පොඩ පොඩ එන්නේ නේද? මේ කාටත් දැන් පෙන්නන මේ කවුරුත් පෙන්නන ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ හට ගන්නවා, වෙනස් වෙනවා, අවසන් වෙනවා කියන එක. ඉතින් ඒක හොඳට දැන් කාවත් දන්න හිතට උත්සාහන්ත වෙනවා. සුතිලි පැත්තත් එහෙමයි. දැන් ඔහොම කරගෙන කරගෙන යනකොට තව තව හිතේ සතිය තියුණු වෙනවා. සතිය හොඳට මුවහත් වෙනවා. එහෙම නැත්නම් අපි කියමු ප්‍රඥාවත් දැන් ඉතින් වැඩි වෙගෙන එනවා. ඊට අමතරව සමාධියත් හරිය හොඳට මුවහත් වෙනවා. එතකොට මේ සියුම් වීම, මුවහත් වීම, ශාප් වීම අතිශය වැදගත්. උද්‍යව්‍යයේ මට්ටමකට යන්න තවත් කාලයක් මේක කරගෙන යනකොට එයාට තේරෙනවා දැන් මේ තනි වේදනාවක් කියලා එකක් නැහැ. මෙතන වේදනා පොකුරක් තියෙන්නේ නේද? තනි තදවීමක් කියලා නැහැ. මෙතන තදවීම් රාශියක් තියෙන්නේ. තනි ආශ්වාසයක් කියලා එකක් නැහැ. මෙතන ආශ්වාස රාශියක් තියෙන්නේ. තනි පිම්බීමක් නැහැ. මෙතන පිම්බීම් රාශියක් තියෙන්නේ. තනි සිතුවිල්ලක්, තනි රාගසිතක් කියලා එකක් නැහැ. මේ රාගසිතුවිලි ගණනාවක් තියෙන්නේ. ඒවා පොකුරක් තියෙන්නේ නේද? ඔන්න ඔය වගේ විස්තරයකට දැන් ඔයා එනවා. ඉතින් අපි කියන ඔන්න ඝන සංඥාවත් සෑහෙන දැන් කඩලා ගිහිල්ලා රාශි සංඥාවකට හිත එනවා. සමූහයක් වශයෙන් තමයි දැන් එයාට පේන්නේ. මේ අරමුණු සමූහයක් තියෙන්නේ, ගෲප් එකක් තියෙන්නේ, කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්නේ, තනි එකක් නෙමෙයි. වේදනා ගත්තොත් වේදනා සමූහයක්. ඒතර වේදනා සමූහය ඇතුලේ කුඩා 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 වේදනා රාශියක් තියෙනවා නේද? ඉතින් එතකොට දැන් ඔය බුදුරජාන් වහන්සේ දෙන චිත්‍රය දැන් හොඳට හිතට ගන්න පුළුවන්. වේදනා බුබ්බුළු උපමා කියන ඒ උපමාව බුදුහාමුදුරු කියනවා මේ හොඳට සරත් සමයේ වැස්සක් වහිනකොට ඒ ජලාශයකට වතුර වැටෙනවා, වැහි බින්දු වැටෙනවා. වැහි බින්දු වැටෙනකොට බින්දුවක් බින්දුවක් ගානේ මේක වාය බුබුලක් හට අරගෙන බිඳලා යනවා නේද? දිය බුබුලු හට අරගෙන බිඳලා යනවා. දිය බුබුලු රාශියක්. එක බුබුලක ආයු කාලය කොච්චරද බලනකොට ගිහිල්ලා ඉවරයි නේද? බින්දුව වැටුණා, වැටුණාත් එක්කම හටගත්තා බිඳුණා, හටගත්තා බිඳුණා, හටගත්තා බිඳුණා. ඔන්න ඔය වගේ මට්ටමකට යෝගාවචරයක් ඒවි තව තව මේ විපස්සනාව දියුණු කරගෙන යනකොට. ඒ කියන්නේ යාට දැන් තේරෙනවා මේ සැප වේදනාවක් කියන්නේ තනි සැප වේදනාවක් නෙමෙයි. මෙතන කුඩා කුඩා සැප වේදනා රාශියක් තියෙනවා. ඒ එක එක කුඩා කුඩා සැප වේදනාවක් ඇතිව නැතු වෙනවා. ඉතාලම යහුසුලුව මේවා ශන බංගුරයි. වැඩි වෙලාවක් මේවා තියෙන දේවල් නෙමෙයි. බලනකොට ගිහිල්ලා ඉවරයි. මේ වේදනා පොකුරක් මෙතන තියෙන්නේ. හටගත්තා බිඳුනා, හටගත්තා බිඳුනා, හටගත්තා බිඳුනා. ඔන්න ඔයගෙ ඉතාම වේගවත් දැන් මේ හට ගැනීම බිඳීම, හට ගැනීම බිඳීම්, නැත්තම් සමුදේ වය, උප්පාද වය. ඉතින් ඔන්න ඔය පැත්ත දැන් ඔන්න යාට වැටහෙනවා නම් අපිට කියනවා, අපිට කියන්න පුළුවන් දැන් යාට ඔන්න ඔය බල උද්‍යප්පේ මට්ටමකට කිට් වෙලා කියලා. ඉතාම සූක්ෂම වශයෙන් සමූහයක් වශයෙන් මේ සමූහයේ ඇතුළේ තියෙන කුඩා කුඩා වේදනාවක්, කුඩා කුඩා අපි තුමු ධාතු ලක්ෂණයක්, ධාතු ස්වභාවයක්, නැත්තම් කුඩා කුඩා සිතුවිලි සමූහයක්. එතන මේ එකක් එකක් ගානේ බලනකොටම ගිහිල්ලා ඉවරයි. ඇති වුණා, හටගත්තා නැති වුණා, හටගත්තා නැති වුණා, ඇති වුණා නැති වුණා. ඉතින් ඔන්නෝක යතාම ශීඝ්‍රව දකින්න දකින්න එයාගේ මනසේ ඉතින් සෑහෙන පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ මේවා නිකන් බාහිරින් දැකලා අපේ ඒ කියන්නේ නිකන් දැකලා ඒවා අතර දැමීමක් නෙමෙයි. හිත ඇතුලේ මේ කුසලතාවයක් වශයෙන් මේ හැකියාවන් ටික වැඩෙනකොට එයාගේ ජීවිතේ පරිවර්තනයක් නිකන් නිතරින් සිදු විය යුතුයි. එයාට දැන් දේවල් ග්‍රහණය වීම අඩු වීමක්, කලින් තරම් මම කියාගන්න නැතුව සිටීමක්, කලින් තරම් නිකන් හුවා දක්වන්න උත්සාහ නොකර සිටීමක්, මම කියාගන්න නැතුව සිටීමක්, දැන් දේවල් දිහා බොහොම විචක්ෂණ සීව බැලීමක්, අනිත්‍යයට වඩා නිකන් විනිවිද යන ප්‍රඥාවක් එක කටයුතු කිරීමක්. ඉතින් මෙන්න මේ වගේ පැති ගණනාවක් එයාගේ මනසේ වැඩෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ මේක අපි කරන අභ්‍යාසයක්. හිතන්න අපි මේ වේදනා බලබලා හිටියා, හුස්ම දිහා බලබලා හිටියා, පිම්බීම හැකිලිම් දිහා බලබලා හිටියා. නමුත් ඒක තුලින් ගොඩනැගෙන නුවණ, ඒ තුලින් එයාගේ හිතේ දියුණු වෙන ඒ ආකල්ප ඔක්කොම මුළු ජීවිතේටම බලපානවා නේද? එතන මේ ජීවිත පරිවර්තනයක් මේ අස්සේ සිද්ධ වෙනවා. එයාට අනිත් අයට වඩා නිකන් තීක්ෂණ බැලුමක් තියෙනවා. මං කරි ප්‍රශ්නයක දුනත් එයාට නිකන් පැත්තක් ගන්න නැතුව මැද්දේ ඉඳන් බලන්න පුළුවන් බොහොම මේ අපක්ෂපාතීව බලන්න පුළුවන් ආකල්පයක් තියෙනවා කලබල වීමක් නැහැ අනිත් අයට නොපෙනෙන පැති පේනවා ජීවිත පරිවර්තනයක් එයාගේ තුල නිකන් පොඩ පොඩ සිද්ධ වෙගෙන යනවා ඉතින් එහෙම යනකොට අනිත් පැත්තෙන් එයා අර කලින් තරම් දේවල් වලට දීලා තියෙන වටිනාකම දැන් එන්නේ අඩු වෙනවා අපි තුමු අපි ඉස්සර ගෙවල් දොරවල්ට පුදුමාකාර වටිනාකමක් දුන්නා ඒව මැත්තේම නැහුණා දැන් ඉතින් ඒච්චර ගාණක් නැහැ අමුදල් වල මැත්තේම හිටියා ඒගොල්ලෝ ගැනම කල්පනා කරා දැන් හැබැයි එච්චර ගාණක් නැහැ ඉතින් ඔන්නේ වගේ අර හිතේ අත්හැරීම් පැත්තක් හිත නිකන් ඒවා තිබුණට ඒවා වලින් දුක් ගන්න නැති පැත්තක් ඒවා බරක් කරගන්න නැති පැත්තක් පොඩ පොඩ හැදෙන්න පුළුවන් ඒ නිසා අපි බලන්න ඕනේ දැන් විපස්සනා වඩනවා අන්තන් තමයි භවනා ශාලාවට යනවා තමයි භවනා කරනවා තමයි දැන් මේ භවනා කිරීම නිසා මගේ ජීවිත පරිවර්තනයක් වෙලා තියෙනවද මගේ ආකල්පමය වෙනසක් වෙලා තියෙනවද මම දේවල් දිහා බලන ආකාරය ලෝකෙ දිහා බලන ආකාරය මම අත්දැකීම් ලබන ආකාරය වෙනසක් තියෙනවද කියලා තින්ින් බලන එක වටිනවා එහෙමනම් අපිට කියන්න පුළුවන් යාගේ මේ නිකන් බේත පත්‍යයන් වෙලයි තියෙන්නේ නේද බේත ටික වැඩ කරලා තියෙනවා නිකන් අර මේ උගුරට හොරා බෙහෙත් බීලා නේ උගුරට හොරා බෙහෙත් බීලා නෙමෙයි හොඳට බේත වැතුලේ ක්‍රියාත්මක වෙලා තිනවා මිනිස්යා තුල නිකන් පරිවර්තනයක් වෙනවා ඉතින් ඔන්නේ උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය එතකොට මේ නිබ්බේධිකාය කියන්නේ මේ විනිවිද යනවා කියන අදහස ඉතාලම ගැඹුරු විනිවිද යන ප්‍රඥාවක් මේ කතා කරන්නේ නිකන් කාගෙන යනවා හිත නිකන් මතු පිට රැඳෙන්නේ නැහැ නිකන් ඔහේ උඩ රස විඳින්න යන්නේ නැහැ විනිවිද යනවා ගැඹුරට යනවා පෙනට්‍රේට් කරනවා කියන්නේ ඉතාලම ගැඹුරකට කාගෙන යනවා ඇතුළට දැන් ඉතින් විස්තර පේන්නේ ඔන්න ඔය වගේ මට්ටමකදී. ඒ නිසා මේ උද්‍යව්‍ය දැනගන්නවා කියන එක අතිශය ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අගය කරපු නුවණක්. දැන් ඔය විපස්සනා නුවණවල් ගැන කතා කරද්දී දැන් මුල් බුදු සමය ගත්තොත් ඔය නාම රූප වශයෙන් දැන ගැනීම, උද්‍යව්‍ය වශයෙන් දැන ගැනීම, ඊට ඒ නිසාම පහළ වෙන නිබ්බිදාවක්, විරාගයක් වගේ දේවල් කතා කරලා තියෙනවා. නමුත් පස්සේ කාලෙ දැන් ඕවා තව තව විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ විපස්සනා ඥාන පෙළගස්සලා තියෙනවා නේද? දැන් ඔය රතවිනිත සූත්‍රයේදී එහෙම විසුද්ධි හතක් ගැන කතා කරනවා. ඊට පස්සේ තව ඊට පස්සේ කාලයක් යනකොට නව මහා විදර්ශනා ඥාන හඳුන්ලා දෙනවා. ඊළඟට සෝලස විදර්ශනා ඥාන හඳුන්ලා දෙනවා. ඉතින් ඔන්න ඒ වගේ පැති ගණනාවකට මේවා ඉතින් තව විස්තර කරලා තියෙනවා පස්සේ කාලේ. මේ මුල්බුදු සමය ගත්තාම ඒකෙදි ඔය කියන්න පුළුවන් වක් කාලවට ඔය උද්‍යව්‍ය ඥානය නිබ්බිදා විරාගය මුංචිතු කම්මිතාවය ඔන්න වගේ පැති ගණනාවක් තමයි විපස්සනා නෝනක් වශයෙන් කතා කරන්නේ නැතු හුඟාක් විපස්සනා ඥාන පේලියක් එකක් පස්සේ එකක් එහෙම ලුකුවට කතා කරලා නැහැ නමුත් අර හිතා ගන්න පුළුවන් යම් පමණක මේ මූලික සැකැස්මක් මූලික සම්දිස්ථාන රාශියක් පෙන්වුම් කරලා තියෙනවා එතකොට මේ උද්‍යව්‍ය ඥානයක් දිනු කරන්න ගත්ත යෝගාවචරයාගේ ඇත්තරම දැන් ඔය අනිත්‍ය ලක්ෂණය තමයි මේ ප්‍රබලව ප්‍රකට වෙන්නේ විශේෂයෙන්ම ඇතිවීම නැතිවීම කියන්නේ මේ වෙනස් වීමක් නේ දකින්නේ නේද? ඒතර වෙනස් වීමක් ඒ කියන්නේ මේ දිගට පැවැත්මක් ඇත්තේ නැහැ හටගත්ත බිඳුනා. ඒ නිසා ඔය උද්‍යව්‍ය මුල් කරගත්ත තවත් ඥාන රාශියක් පෙන්වනවා. සාමාන්‍යයෙන් ඔය භංග ඥානය ඊට පස්සේ උද්‍යව්‍ය ඥානය භංග ඥානය නැත්තානි පත්‍රිකාවේ පුළ අනිච්චානුපස්සනාව නිරෝධානුපස්සනාව ඉතින් ඔය ඔක්කොම ටිකක් උද්‍යව්‍යයට කිට්ටු පැත්තක් තමයි කතා කරන්නේ. අනිච්චානුපස්සනාවක් ගත්තාම එතනත් තියෙන්නේ හටගත්තා වෙනස් වුණා අවසන්නා කියන එකත් ගන්න පුළුවන්. සංකත ලක්ෂණ ටිකක් ගන්න පුළුවන්. හැබැයි අනිච්ච ලක්ෂණය කියන එකත් එතන ගන්න පුළුවන්. දැන් උද්‍යව්‍යය කියන එකදී අනිච්ච ලක්ෂණය තමයි හොඳාක්ම ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ කලින් නොතිබී හටගෙන හටගත් සැනින් නිරුද්ධ වීම කියන එක. අනිත්‍ය ලක්ෂණය. අහුත්වා සම්බොන්තේ හුත්වා පටිවෙන්ති. මේ කලින් තිබුණ නැහැ නොතිබී හටගත්තා හටගත් සැනින් නිරුද්ධ වුණා ආ ඉතිරියක් නැහැ ඔන්නෝක අපි කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා ඔන්න අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවා යෝගාවචරයට මේ උද්‍යව්‍ය ඥානයක් දිනු කරගෙන යනකොට ඉතින් ඒක සමාහලාවට ඒකේ ගැඹුරට යනකොට යාගේ හිත නිමිති ගන්න නැතුව ඉන්න පුළුවන් මොකද දැන් නිමිති ගන්නෙම අපේ හිතේ නিত্য සංඥාවක් මුල් කරගෙන අපි හිතන දැන් කවුරු හරි ඔන්න කෙනෙක් දිහා බලනෝ බලලා යාව එතකොට මතක් කරගන්න නම් මේ ඇවිල්ලා අහවලා කියලා අඳුනගන්න නම් අපි යාගේ මූණේ ස්වභාවය හැඩේ උස මහත කොණ්ඩේ පීරලද කොණ්ඩේ පැහිලද ඉතින් මේ මොනා හරි ඒ යම් යම් නිමිති ටිකක් සලකුණු ටිකක් අනුසාරයෙන් තමයි යාව අඳුනගන්නේ ඒ සලකුණු ටික තමයි අපි අපේ දැනට තැම්පත් වෙලා තියෙන පරණ මතක ගබඩාවත් එක ගලපන්නේ එතකොට ඒක ගලප ගනිද්දී අර තියෙන පරණ තොරතුරු ටික පරණ ඩේටා ටික දැන් මේ අපි ගත්ත ඩේටා ටිකත් එක්ක ගැලපෙන්නේ නැත්නම් අපිට අඳුර ගන්න බෑ. තේරෙනවද? එතකොට මේ ඩේටා ටික දැන් මේ අලුතෙන් වර්තමානයේ අපි ගන්න තොරතුරු ටික නොවෙනස්ව තියනවා නම් අර කලින් දේවල් කලින් අපේ ඔළුවේ දාගෙන තියෙන තොරතුරු ටිකත් එක්ක ටක් ගාලා ගලප ගන්න පුළුවන්, මැප් කර ගන්න පුළුවන්, අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටික නොවෙනස්ව තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ කලින් මම ඔළුවේ දාගෙන තියෙන තොරතුරු ටිකයි දැන් මම මේ ගන්න තොරතුරු ටිකයි අතර පරස්පරයක් තියෙන්න බෑ. මේ දෙක සෑහෙන සැසඳෙන්න ඕනේ. ඒ කියන්නේ නිත්‍ය සංඥාව මත තමයි පදනම් වෙලා තියෙන්නේ අපි මේ නිමිති ගැනීම කියන එක. එතකොට නිමිති ගැනීම එන්න එන්න අඩපණ වීමක් සිද්ධ වෙනවා මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය වැටහෙන්න වැටහෙන්න. මොකද එයාට දැන් හිත නිකන් විනිවිද යනවා, පෙනට්‍රේට් කරනවා. දැන් නිමිති ගන්න බෑ මේ පටගාලා ගිහිල්ලා. දැන් හිත එච්චරට හරි ෂාප්, හරිම තියුණුයි. සා එයාගේ හිත කයට යොමු කරවහම නිමිත්තක් ගන්න විදිහක් නෑ. දැන් එයාට හොයාගන්න බෑ මේක පටවිද ආපෝද තේජෝද වායෝද හොයාගන්න බෑ. බලනකොටම ඇතිලා නැතිලා, බලනකොටම ඇතිලා නැතිලා. හිතන්න වේදනා කියලා. වේදනාවලට එයා අවධානය යොමු කළා. කලින් නම් හොඳට හඳුනගත්තා මේක නම් සැප වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක උපේක්ෂා වේදනාවක් කියලා. දැන් එහෙම එකක් නැහැ. දැන් මේ කොයි දේත් ඇතිව නැතිව යනවා, ඇතිව නැතිව යනවා. හොයාගන්න බෑ මේක සැපද දුකද උපේක්ෂාද කියලා හොයාගන්න බෑ. නිකන් අපි කියන්නේ ගොජයක් කියලා නේද? මේක දැන් පාට මැකිලා ගිහිල්ලා විරංජනේ වෙලා දැන් නිකන් ගොජයක් බවට පත් වෙලා මේක නම් ෆ්ලක්ස් එකක්. දැන් මේක සැපද දුකද උපේක්ෂාද කියලා කියන්න බෑ. දැන් ඉතින් ඕක දකින්නකොට හිත එපා වෙනවා. විරාගය කියන එක නිකම්ම පහළ වෙන්න ඕනේ. එපා වීමක් හිත ඇතුළේ සිද්ධ වෙන්න ඕනේ. මොකද මේක සැපයි කියාගෙන ග්‍රහණය කරන්න හැකියාවක් නැහැ. දුකයි කියන්නේ ගැටෙන්න විදිහක් නැහැ. උපේක්ෂාවක් කියාගෙන නිඳ යන විදිහක් නැහැ. මොකද මේ හැම එකම ඉතාම යහුසුලෝ ඇතු නැත යාමක් දකින්නේ. ඒ නිසා අර සැපය දුකය උපේක්ෂාය කියලා අපි ඒ අලවපු ලේබල් අපි දාගත්ත නිමිති අපි ගත්ත සලකුණු ඔක්කොම දැන් නිකන් බොඳ වෙලා ගිහිල්ලා. එයාට බෑ දැන් මේවැය සැප දුක උපේක්ෂා කියලා වෙන්වෙන් වශයෙන් දැනගන්න. බලනකොට මේවා ගිහිල්ලා ඉවරයි. කොයි જાතියේ එකක් ආවත් එයත් යනවා. ආවා ගියා, ආවා ගියා. ඒ නිසා නිමිති ගන්න දැන් නොහැකියාවත් තමයි පහළ වෙන්නේ. නිමිති ගන්න විදිහක් නැහැ. හිතන දැන් අපි හිත දැන් පැතර දැම්මොත් චිත්තානුපස්සනාවට දැම්මොත් ඉතින් එතනත් දැන් ඉස්සලනම් ඔන්න රාගසිතක් ආවා, රාගසිත සමූහයක් ආවා, රාගේ පහළ වුණා, මට තව රාගේ ඇති වුණා. ඉතින් ඒ වගේ ඉතින් මට්ටමන්නේ තිබුණේ. හැබැයි දැන් එහෙම එකක් නැහැ. රාගසිතක් වගේ එකක් එනවා. හැබැයි බලනකොට ගිහිල්ලා ඉවරයි. නිකන් සිතුවිලි සම්පූර්ණ වෙන්නෙත් නැති තරම් සිතුවිලි නිකන් කෑලි 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 බවටපත් වෙලා. මගදිම යනවා. අවධානය යොමු කරනවත් එක්ක ගිහිල්ලා ඉවරයි. ඉතින් ඔන්න වගේ පැත්තකට එන්න පුළුවන් චිත්තානුපසනාවක් වඩද්දිත් නිකන් සිතුවිලි සමූහයක් එනවා. හැබැයි එකකවත් එකක් 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 ගානේ පටපට ගාලා යනවා මිසක් ආයි දිගට පැවැත්මක් නැහැ. පරම්පරාවක් වශයෙන් දිගට යාමක් නැහැ. බලනකොටම ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසා අය අනිත්‍ය ලක්ෂණය තව තවත් ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න එයාට නිත්‍ය සංඥාව ඉවත් වෙලා අනිත්‍ය සංඥාවක් වශයෙන් එයාගේ දැන් හිතේ තව දියුණුවක් ඇති වෙනවා. නිමිති ගන්න නොහැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නිමිති නොගැනීම හරහා හිත නිදහස් වෙන්නත් පුළුවන්. ඒක ඇත්තටම අපි කතා කරන්නේ උද්‍යව්‍ය මට්ටමම නෙමෙයි. උද්‍යව්‍ය මට්ටමින් එහා ගිහිල්ලා ලැබෙන ප්‍රතිඵලයක් විදිහට. උද්‍යව්‍ය මට්ටම හරහා ගිහිල්ලා ඒක තව තව වර්ධනය වීම නිසා දැන් නිබ්බිදාවක් විරාගයක් හරහා ගිහිල්ලා ඔන්න හිත නිදහස් වීමක්, උපාදාන රහිත වීමක්, අනිශ්චිත වීමක් තමයි කතා කරන්නේ. ඒ නිසා මේ උද්‍යව්‍ය ඥානයක් උපදවා ගන්නවා කියන එක ලොකු වැදගත්කමක් තියෙනවා. දැන් ඒක බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දෙහිම පෙන්නනවා. මේ යෝචේ වස්ස සතන් ජීවේ අපස්සං උද්‍යව්‍යං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සත උද්‍යව්‍යං. මේ අවුරුදු 100ක් උද්‍යව්‍යයක් දකින්නේ නැතුව වාසය කරනවට වඩා ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සත උද්‍යව්‍යං එක දවසක් හරි මේ ඇතිවීම නැතිවීම ස්වභාවය මෙච්චර පිරිසුදු හොඳට දැකගෙන වාසය කරනවා නම් ඒක උත්‍ෘෂ්ටයි උතුම් කියලා කියනවා. එපමණකට අගේ කරලා තියෙනවා මේ උද්‍යව්‍ය ඥානය කියන එක. ඒ නිසා අපි උත්සාහවන්ත විය යුත්තේ මෙන්න මේ බඳු මට්ටමකට පැමිණෙන්න. ඒ කියන්නේ අපි නිකන් අර සමාධියේ පුදුම සුවයක් තියෙනවා තමයි. හදාගත්ත සතිමත් භාවයේ සෑහෙන සුවයක් තියෙනවා තමයි. නමුත් මේ කියන බුදුරජාන් වහන්සේ අගේ කරන උද්‍යව්‍ය ඥානයක තියෙන ශ්‍රේෂ්ඨ නුවණින් අපි ඔසවා තබන දක්මත්වක් මට්ටමක් අතර නැහැ. හිතන්න අපි සමාධියක් දිනු කරා මාසයක් විතර තිස්සේ ඔන්න ඊට පස්සේ ඔන්න ඉස්පිරිතාලයට යන්න ඕන. හොස්පිටලයිස් වුණා. ඉතින් අර සමාධිය ඉවරයි. ආයි සමාධිය ගන්න ඉතින් ආයි දඟලන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙන් ආපු ආනිසංස ටික ඔක්කොම නිකන් බොද වෙලා යනවා. අර හිතාගෙන නම් හිටියේ අනාගාමි කියලා. දැන් මේ ළඟදිත් එක්කෙනෙක් කතා කළා, එහෙම කිව්වා මේ සමාධියක් තිබුණා සායනස මට පුදුමාකාර. ඒක නැති වුණාම මට නිකන් කෑවේ නැතුව වගේ. ඉතින් සම හැමදාම පැය දෙක තුනක් ඒ සමාධියේ ඉන්නවා. ඉතින් මට එතකොට රාගේ පලාතක තිබුණේ නැහැ. දේශේ පලාතක තිබුණේ නැහැ. මම අපේ මහත්තයටත් කිව්වා මට මොකක්වත් මේවා ඉන්නේ නැහැ. මාත් හිතන් හිටියා සාවින්නාස මම අනාගාමි වෙලා කියලා. එහෙමම කිව්වා හැබැයි අපරාධි කියන්න බෑ. මේ එහෙමයි මං හිතන් හිටියා. පස්සේ සාවින්නාස මට මුකුත් කරගන්න බැරුණා. මාසයක් විතර හිටියා මේ මොකද්ද එකක් වෙලා මම ඉස්පිරිතාලේ හිටියා. ඔව්. ඊට පස්සේ දැන් සාවින්නාස මගේ දැන් ආයි රාගෙ ඉන්න ගත්තා. ආයි මට දැන් දේශෙත් වෙනවා සාවින්නාස. මට තේරුණා සාවින්නාසලා කියන කතාව ඇත්ත. මේ සමාධියෙන් විතරක් මේ වැඩේ කරගන්න බෑ. සමාධියටයි කියලා මේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. මේක මේ වෙනම ගැත්තක්. වෙනම මේ විපස්සනාවක් වඩන්න ඕනේ කියලා ඉතින් මිනිස්සු අර කාලයක් ගිහිල්ලා හරි දේරුම් අරගන්නවා. නමුත් ඉතින් අර සමාධියක් හැදුනහමත් ඒකේ තියෙනවනේ පුදුමාකාර ආස්වාදයක්. අර වික්ෂිප්ත මනසක් සමාධිගත වුණහම ලැබෙනවා පුදුමාකාර ආස්වාදයක්. ඒක පුදුමාකාර සුවයක් තියෙනවනේ, ශාන්ත ගතියක් තියෙනවනේ. ඉතින් ඒකට අපි අධික වටිනකමක් දෙනවා මුල් කාලේ. තින්සා වඩ වඩා සමාධිය ඉන්නවා. සමාහට සමාධිය ඉන්න ඉන්න රාගේ එන්නෙත් නැහැ, ද්වේෂය එන්නෙත් නැහැ. දැන් සමාධියේ නැතත් රාගෙන්නේ නැහැ, ද්වේෂය එන්නේ නැහැ. මොකද දැන් පැය ගාණක් සමාධිය ඉඳලානේ. සමාධිමත් වෙච්ච මනසේ ආනිසංශය රැඳිලා තියෙනවා යම් කාලයක්. නමුත් ඉතින් කෙලස් කැපිලා නැහැ. ඉතින් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සල්ලේක සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේක බොහොම බරපතල විදිහට දේශනා කරනවා. මේ ප්‍රථම ධානයේ හිටියට, ဒုတိය ධානයේ හිටියට, තවැනි ධානය හිටියට, චතුර්ථ ධානය හිටියට හිතන්න එපා මේක සල්ලේකයක් කියලා. හිතන්න එපා මෙතන කෙලස් කැපෙනවා කියලා. මෙතන තියෙන්නේ දිට්ඨ ධම්ම සුඛයක් විතරයි. ඊට පස්සේ ආකාසානංචායතනේ හිටියට, විඤ්ඤාණංචායතනේ හිටියට, ආකෙන්චඤ්ඤායතනේ හිටියට, නේවසඤ්ඤානාසඤ්ඤායතනේ හිටියට හිතන්න එපා මෙතන සල්ලේකයක් වෙනවා කියලා. මෙතන වෙන්නේ ශාන්ත විහරණයක් පමණයි. ඔච්චරයි. ඒ නිසා අපි සමාධි වලට යන්නත් ඕනේ, සමාධි වල ඉන්නත් ඕනේ. හැබැයි දැන මේක මේ යන්තම් සුඛ විහරණයක් පමණයි. මේ ලෝකේ තියෙන පීඩාවන්ගෙන් ඉවත් වෙලා, වෙහෙසෙන් ඈත් වෙලා මට යන්තම් සුවසේ වාසය කිරීමේ හැකියාවක් මෙතන තියෙනවා. මට නිකන් පුදුමාකාර සංසිඳීමක්, සැහැල්ලුවක් මෙතන තියෙනවා. එච්චරයි හැබැයි. තාම හැබැයි යට කෙලස් ටික දෙනවා කියන එක මම බොහොම නිහතමානීව තේරුම් ගන්න ඕනේ. ඉතින් එතනටයි අපිට විපස්සනා අවකාශ වෙන්නේ මේ කෙලස් ප්‍රහාණය කිරීම සඳහා. ඉතින් මේ කෙලස් ප්‍රහාණය සඳහා යන මාර්ගයේ එන ප්‍රධාන සම්දිස්ථානයක් තමයි උද්‍යව්‍ය ඥානයක් කියන්නේ. ඒ උදව්‍ය ඥානයකට එනකොට යාට තේරෙන්න ඕනේ දැන් මේකේ ගන්න කියලා ලොකුවට දෙයක් නැහැ. මේකේ දිගටම තියෙන ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තියෙන. ඉතින් ඒක හරි ගැඹුරින් විස්තර කරන අය මේ කච්චානගත සූත්‍රයේදී එහෙම. දැන් අපි සාමාන්‍යයෙන් මනසේ අපේ තියෙන්නේ මේ ද්වේතාවයක් අසුරු කරන ගතියක්. එක්කෝ හොඳයි, එක්කෝ නරකයි. එක්කෝ ඇත, එක්කෝ නැත. එක්කෝ ලොකුයි, එක්කෝ කුඩයි. එක්කෝ ඈතයි, එක්කෝ ළඟයි. ඉතින් මේ මනසෙන් දෙකට බෙදලා වර්ග කළා, ඉරි ගහලා, කොටු ගහලා, මෙහිත නිකන් නිතරම ඒ වෙන් කළා හඳුන ගන්නා මට්ටමක තමයි අපි සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඕවා ඔක්කොම ගැලවිලා යන්න ඕනේ මේ උදව්වේ මට්ටමට වගේ එනකොට. ඇත කියන අන්තෙන් අපේ හිත ඉවත් වීමක්, නැත කියන අන්තෙනුත් හිත ඉවත් වීමක්. ඉතින් හරි ගැඹුරු කාරණා ඉතින් අත්‍තරම ගැලුවාම. ඉතින් ඒ කියන්නේ හිතට පුළුවන්කමක් තියෙන්න ඕනේ රූප පෙනුනට වෙන්කර නොගැන වෙන්කර ගැනීමකින් තොරව විතර්ක පහල කර ගැනීමකුනුත් තොරව අනිත් පැත්තට උපාදාන වීමක්, කෙලෙස් පහල කර ගැනීමක් එහෙමකුත් තොරව මේ කොහෙවත් නොබැඳී වාසය කරන්න. ඉතින් ඕක වෙන්නේ නැහැ නිකන් ඔය සමාධියකින්. සමාධියකිනුත් පුළුවන් හිත නිශ්චලව තබා ගන්න. නමුත් එතන තියෙන්නේ අරමුණක් තුල නිශ්චලව තබා ගැනීමක් නේද? අරමුණක හිර කිරීම හරහා වෙන අරමුණ වලට යන එක වළක්වනවා. එහෙමනේ සමාධියක් කියන්නේ. දැන් මෙතන එහෙම නෙමෙයි මේ විපස්සනායෙන් ලැබෙන ප්‍රතිඵල. ඒ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒ හිතේ නුවණක් දිනුන වෙලා නුවණ විසින් මේ හිත උපාදාන කිරීම වළක්වනවා. නැත්තම් ඒ නුවණ විසින් ලෝකේ තියෙන වස්තුන්ගේ, පුජ්‍යලයන්ගේ කියලා නිමිති ගන්න එක වළක්වනවා. අපි නිමිති ගත්තොත් තමයි වස්තු වෙන්නේ. නිමිති ගත්තොත් තමයි පුජ්‍යලය වෙන්නේ. නිමිති නොගෙන සිටින්න දැන් එයාට පුළුවන් වෙලා නේද? පෙනෙනවා හැබැයි පේන දේ නිමිති ගන්න. ඇහෙනවා ඇහෙන දේ නිමිති ගන්න. ගන්ධ සුවඳ රස පහස දැනෙනවා නිමිති ගන්න. ඔන්න වගේ පැත්තක් මේ කතා කරන්නේ. ඒ නිසා උද්‍යව්‍ය ඥානයක් ගැඹුරින් වැඩෙන්න වැඩෙන්න අනිත්‍ය ලක්ෂණයක් හොඳට ප්‍රකට වෙලා ඒක හරහා ගිහිල්ලා අනිමිත්ත පැත්තකට හිතපත් වීම ඒක යන්න පුළුවන් එක හොඳ අපි කියනවා නිවන් දොරටුවක් කියලා. නේද? අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකටව වැටහුණා නම්, ප්‍රබලව වැටහුණා නම්, අවබෝධ වුණා නම් දැන් ඔන්න හිත නිමිති ගැනීම නැවැත්තුවා. తాවකාලිකව වෙන්න පුළුවන්. නිමිති ගැනීම නැවැත්වුවා. නිමිති නොගැනීම හරහා ඔන්න හිත නිදහස් වෙනවා. උපාදාන නොකර සිටිනවා. කෙලසුන්ගෙන් හිත නිදහස් වෙනවා. මොකද උපාදාන වීමට නම් අනිවාර්යෙන් නිමිති අවශ්‍යයි. නිමිති ගන්න අවශ්‍යයි. දැන් తాවකාලිකව මොකක්ද උනේ? හිතේ අවිද්‍යාවක් වෙනුවට විද්‍යාවක් ඉපදුනා. විද්‍යාවක් අවබෝධයක් පහළ වුණා. මේ අවබෝධය විසින් නිමිති ගැනීම වැළැක්වුවා. දැන් ඔන්න හිත අර විඥාණයට බැහැ ගන්න තැනක් නැති වුණා. ඔන්න හිත නිදහස් වුණා. ඔන්න වගේ ක්‍රියාවලියක් මෙතන ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් මම තොරතුරු ටිකක් මේ එළියට දැම්මේ මේ ආශ්‍රිතව. ඉතින් අපි මම ආරාධනා කරනවා මෙතන ඉන්න පිරිසට තව මේකට කරුණු එකතු කරන්න, තව මේකේ මොනවා හරි ගැටලු සහගත දැන් තියෙනවා නම් කතා කරන්න, සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා.
අවසරයි සයන්ස්. දැන් මෙතන ගොඩක්ම කියවෙන උද්‍යාවය ඥානය තමයි මේකේ ප්‍රධාන සම්දිස්ථානයක් වෙන්නේ කියලා. ඒ වගේම දැන් මේ දවස්වල ගොඩක් වෙලාවට කමඨාන් වාර්තාවල කියවෙන දේත් එක්කත් පොඩ්ඩක් ගලපලා බැලුවොත් ගොඩක් වෙලාවට කියවෙන සයන්ස් පොඩි වෙලාවකදී හිස්තැනට ගියා. හිස්තැනේ ගොඩක් වෙලා හිටියා. ඒක ගොඩක් අගය කිරීමක් වෙනවනේ මේ දවස්වල. ගොඩක් කමඨාන් වාර්තාවල කියවෙන එහෙනම්. මට හිතෙනවා දැන් මේක ඇත්තටම එහෙම උද්‍යව්‍යය හරහා ඇතිවීම නැතිවීම දැකලා ඊට පස්සේ හිස්සනකට යනවාද, නිකම්ම අර කම්මැලිකම හරහා නිදිමත හරහා හිස්සනකට යනවාද කියලා ওই දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ගොඩාක් වෙලාවට කියවෙන්නේ මට තේරෙන ටික කාලක් භාවනා කරනකොට අර ලොකු වීරයක් ඕනේ නැහැනේ අරමුණට එන්න.
හරි.
වීරය අඩුවෙන් දැම්මට පස්සේ දන්නේම නැතුව නින්දට යන අවස්ථා ගොඩාක් වෙලාවට එනවා. එතකොට අර කාලයක් භාවනා කරනකොට දන්නේම නැතර නින්ද පැත්තට යන්නේ. එනකොට හිතන් ඉන්නවා මේ වගේ හොඳ තැනකට ගියා කියලා. ඒතර අර බලන්න ඕන හරියට මේ අරමුණත් එක්ක ඉඳලා හොඳට මේක උද්‍යවයට පැමිණලා අරමුණ ගැන තියෙන උනන්දුව නැතිලා හිත විසින්ම ලීන වෙලා යනවද, නැත්නම් කම්මැලිකමට නිඳ යනවද කියන එක හරියට ඒ දෙක අතර වෙනස අනිවාර්යයෙන්ම දැනගන්න ඕන.
අනිවාර්යයෙන්ම. ඒක ඇත්තටම එකතකින් බැලුවම ගුරුවරයාගේ දක්ෂතාවය දැනන් තියෙනවා. ඒ කියන්නේ දැන් යෝගාචරයට ඒක එච්චර තේරෙන්නේ නැහැ. යෝගාචරය හිතන්නේ හරි මමත් දැන් ඉස්තනට යනවා, ඉස්තනට යනවා, මුකුත් නැහැ හිතේ, හරිම සැහැල්ලුයි. එහෙමනේ කියන්නේ. ඉතින් අපි හාරා උස්සලා බලන්න ඕනේ මේ මූ මොන පාරෙන් දාවේ. අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න ඕනේ. අනිවාර්යෙන් මම නම් කරන්නේ ඉස්සරහට ගෙනලම මං අහනවා මොකද කරේ, කොච්චර කාලයක් භාවනා කරාද, මොනවාද කරු භාවනා, මේ කායනුපසනාවක් කරුවද, සක්මනක් කරාද. ඉතින් සෑහෙන ප්‍රශ්න ටික අහලා බලනකොට ඉතින් ඔන්න يعني දැන් මේ ප්‍රශ්න අහුවාම යාට හොඳට සපයලා උත්තර දෙන්න පුළුවන් නම් දැන් ගුරුවරයාට අඳුර ගන්න පුළුවන්. ආ මෙයා සෑහෙන්න මේක හරහා ඇවිල්ලා තියෙන්නේ. නේද? නැත්තම් අර ආස්මුදුන් කීප එක තමයි මොද අර සතිය සමාධිය හැදෙනටත් වෙනවනේ සැහැල්ලු ගතියක් නේද? එතකොටත් ලොකුවට උපාදානයක් නැහැ. නිකන් සතියයි සමාධියයි හැදුනහමත් නිකන් පා වෙනවා වගේ තියෙනවා. ඉතින් ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. හිතත් අප්‍රියයි. හිතත් ඊට වඩා හොඳයි මේ නිකන් ඔන්නේ පොඩක් ඉමුවප්ප පැත්තකටලා කියලා නේද? එයත් ඉතින් පැත්තකටලා ඉන්න පෙළවෙනවා. නමුත් අර ඇතුළත ගොනු වෙච්ච ප්‍රඥාවක් නැහැ. ඒ නිසා අර යෝගාවචරයේ ඇතුළත ප්‍රඥාවන් ගොනු කරගන්න යම්සි කාලයක් ගත කරાવી. ඉතින් ඒක හැබැයි එක එක්කෙනා මත වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇතම් කෙනෙක් උද්‍යව්‍ය ඥානයක සෑහෙන කාලයක් ගත කරනවා. ඒ කියන්නේ දෙවනි පියවරට එන්න. අපි කියන්නේ නිබ්බිදාවක් විරාගයක් පහළලා උපාදාන වලින් හිත නිදහස් වෙන්න ඇතම් යෝගාවචරයෙක් සෑහෙන කාලයක් ගන්නවා. තමයි අවුරුදු ගණන් ගන්නත් ඉඩ තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් එක 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 විදිහයි. මේ තවත් කෙනෙක් ඉන්න හැබැයි හුඟක් කල් නොගෙනත් ඕක කරනවා. ඒ කියන්නේ යාට ටිකක් දැක්කනම් ඇති, යා ගන්නට ඔය ටික හොඳට ප්‍රසිද්ධ දැකගත්තනම් හිත ලස්සන්ට මේ ටික අතාරිනවා. ඒ නිසා අපි කියන්නේ ගුරුවරයාගේ අතේ තමයි එතන නම් තියෙන්නේ මේ වෙරිෆයි කරන එක. කියන්නේ ගුරුවරයා බලන්න ඕනේ මේ යෝගාවචර කොයි පාරේද ඇවිල්ලා තියෙන්නේ. නිකං සතිය හදාගෙන සමාධිය හදාගෙන දැන් නිකං අර මේ අරමුණු වල සොයා බැලීම නොකර සමාධිය හරහා හිත නිකං ලීනත්වයකට පත් වෙලාද නිකං හිතන්න. දැන් අපි වික්ෂිප්ත නොවෙච්ච මනස සැහැල්ලුවෙන් තියෙනකොටත් එයාටත් නිකන් හිතෙන්න පුළුවන් නම් දැන් හිස් තමයි ඉතින් නේද? වෙන මොනවද තින්නේ? මුකුත් නැහැ නේද ඉතින්? හුලම් බල බල හිටියා දැන් ඒකත් නැහැ. නේද? නිකන් ඔය සැහැල්ලුවක් නම් තියෙනවා තමයි. ඉතින් මාත් හිස්තනේ තමයි ඉන්නේ. එහෙම කියන්න පුළුවන්. සෑහෙන පිරිසක් එහෙම කියනවා. ඒ කියන්නේ හුඟක් මොකද අර ඒ උද්‍යව්‍ය ඥානයක් උපදව ගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේනේ. නේද? ධම්මවිචයක් දිනු කරගන්න යම් මහන්සියක් තියෙනවා. ඒ කියන්නේ හිත ඒ මතුවෙන හිතන දැන් අපි මෙහෙම ආනාපාන සතියක් වඩා හිටියා. ආනාපාන සතිය තියුණු මේ නිකන් අපි හිතමු නොදැනී ගියා. ඊට පස්සේ කයේ විවිධාකාර දැනීම් පහළ වෙනවා. ඉතින් එයා ඒවට හිත නොදා අරකට අර නිකන් අපි හිතමු ෂේ වෙලා ගියා ආනාපානෙත් එක්ක ඔහේ හිටියොත් එහෙම. ඉතින් එයාටත් හැඟෙන්න පුළුවන් දැන් හිස්තැනක තමයි ඉන්නේ කියලා. අරමුණක් නැහැනේ. ඉතින් එයා දැම්මෙත් නැහැනේ. නමුත් අර අරමුණු වල යථා ස්වභාවය දැනගැනීම සඳහා අභ්‍යාසයක නිරත වෙලා නැහැ. ඒකයි අපි යෝගාවචරයේ වශයෙන් දැනගන්න ඕනේ මේ විපස්සනාවේ යම් කාල පරිච්ඡේදයක් අපි මේ සොයා බලනා සුළුව ධම්මවිචය සම්බොජ්ජංගයක් දිනු කර කර ගත කළ යුතු කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒක චුට්ටක් මුලදී වෙහෙස කර වෙන්න පුළුවන්. මොකද අපි මේ දුකක් එක්කනේ යන්නේ නේද? දුක්ඛ සත්‍යයක් නෙමෙයි සොයා බලන්නේ. මොකද දැන් දුක්ඛ සත්‍යය ගැන බුදුරජාන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? දුක්ඛං පරිඤ්ඤයං ඉදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං. මේ දුක්ඛ සත්‍යය පරිඤ්ඤාවෙන් දැනගන්නවා. හාත්පසින් දැනගැනීමක්. නිකාං ඔය අතපත ගාලා හරියන්නේ නැහැ. හාත්පසින් දැනගැනීමක්. සොයා බලලා හාත්පසින් දැනගන්න ඕනේ. අපි මේ කාය අනුපස්සනාව කියන්නේ රූපස්කන්ධය හාත්පසින් දැනගන්න දරන වෑයමක් නේද? වේදනා අනුපස්සනාවක් කියලා කියන්නේ එතකොට මේ වේදනාස්කන්ධය හාත්පසින් දැනගැනීම සඳහා දරන වෑයමක්. ඊළඟට චිත්තානුපස්සනාවක් කියලා කියන්නේ සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය හාත්පසින් දැනගන්න දරන වෑයමක්. ඊට පස්සේ ධම්මානුපස්සනාවක් කියලා කියන්නේ මුළු උපාදානස්කන්ධ පහම හාත්පසින් දැනගන්න දරන උත්සාහයක්. ඉතින් එතකොට මේ සතිපට්ඨානය කියලා කියන්නේ ස්කන්ධ පහ පුළුවන් තරම් වතුර ගහලා බලන්න ලැබිච්ච ප්‍රායෝගික ක්‍රමයක්. ඉතින් අපි ඒකේ දෙන්නේ දෙන්න දැන් හිතන්න දැන් සතිපට්ඨානේ බුදුහාඳුරෝ දේශනා කරනවානේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති නේද? වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට සමුදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා වේදනාසු. ඔය කැලක් තියෙනවානේ. ඔතනනේ සතිපට්ඨාන භාවනාව තියෙන්නේ නේද? ඉතින් අපි ඕක නොකර සමුදේ වය වශයෙන් බලන්නේ නැතිව අපි නිකන් හිතලා ආවට හේතියන් හිටියා කියලා ප්‍රමාණවත් වෙන්නේ අපි හිස්තැනට ආවයි කියලා කියන එක වැරදි අත්‍තර. මෙයාගේ අනවබෝධයක් එතන තියෙන්නේ. නිවැරදි එල්ලේට නැත්තම් නිවැරදි ඉලක්කයට නොපැමිණි එයා නිකන් ප්‍රකාශයක් කරන ඔන්න මම හිස්තැනේ ඉන්නවා කියලා. ඉතින් ඕක සෑහෙන අද මේ ප්‍රකටව අහන්න ලැබෙනවා කිව්වත් වගේ. ඒ කියන්නේ මේ අර යෝගාචරෝ ටක් ගාලා හිස්තැනට මමත් ආවා කියලා කියන්න නිකන් පෙළඹෙනවා. හැබැයි ඇත්ත වශයෙන් අර මේ ටිකක් මහන්සෙලා ඇතිවීමක් නැතිවීමක් ඔය වගේ ටිකක් විමසා බැලීමක් කරන්නේ නැතිව ඉක්මනට අතෙන්ට එනවා. ඉතින් ඒ නිසා ඒ යම් කාලයක් අරක තුල ගත කළා හිත තුල හොඳ විනිවිද යන ප්‍රඥාවක් උපදවා ගැනීම හරි වැදගත්. මොකද යාට දැනෙන්න ඕනේ ඒක නිකන් යාට තේරෙන්න ඕනේ දැන් කලින්ට වඩා මගේ හිතේ නුවණක් වැඩ කරනවා. ඔන්න ඒ නුවණක් කියන එක නිකන් හැඟෙන්න ඕනේ. ඒකලුත් තේරෙන දැන් හිතන්න දැන් ඒ යෝගාවචරයා ඉතින් අර කලින් නොදකපු දැකිය පැති යාට පේනවා. දැන් මේ භාවනා කරන වෙලාවෙම නෙමෙයි එයාගේ ජීවිතය ගැන වේවා මේ සමාජ සිදුවෙන සිදුවීම් දිහා වේවා මේ ලෝකෙ දිහා වේවා එයා නිකන් අර අමුතු නුවණක් අවදි වෙච්ච ගතියක් එයාට හැඟේවි. මොකද අර අතන කරන්නේ අර ඒ වගේ විනිවිද දකින්න වැඩක්නේ කරන්නේ නේද? නිකන් ඔහෙ මතු පිට ඉන්නවා වෙනුනේ හාරලා බලනවා සොයා බලනවා. ඒ කටයුත්තේ නියැලෙන ඒක යෙදෙන යෝගාවචරය තුළ ඒ දියුණු වෙන කුසලතාවය ඇප්ලයි වෙනවා යෙදෙනවා තවත් තැන් වලටත් එයාගේ ජීවිතේට. එතකොට දැන් එයාට දෙනවා මොකද්ද අනිත් එක තමයි එයාට කේන්ති යන්නත් පුළුවන්. ඔය මේ මේක ටිකක් ද්වේෂයට බරයි. මොකද ඒ කියන්නේ වැරදි පේනවනේ. එයාට නිතර තමන්ගේ වැරදිත් පේනවා, අනුන්ගේ වැරදිත් පේනවා. ඉතින් ඒ නිසා මේ ධාතු මනසිකාරයේක ඔය උදැව්වේ මට්ටමක් එහෙම වැඩනකොට ඔතනත් පොඩි ප්‍රශ්නිකුත් තියෙනවා. එයාට ටිකක් විහුසුලුව කේන්ති යන ගතියක් එහෙමත් එන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා බැලන්ස් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඇත්තටම කල්යාණ මිත්‍ර ඇසුර සෑහෙන ප්‍රයෝජනයි. ගුරුවරයා දැනගන්න ඕනේ හරි මෙයා යන පාර හරි පොඩ්ඩක් ඉතින් මේක බැලන්ස් කරලා දෙන්නයි දැන් තියෙන්නේ කියලා. ඉතින් එතන පොඩ්ඩක් ෂේප් එකේ හැන්ඩල් කරලා දෙන්න ඕනේ. නැත්තම් ඉතින් අර ඒක එක්ක ඔයා අතහැරලා දානවා. නැත්තම් මේක උත්සාහ නොකර ඉන්නවා. නැත්තම් අර මග නැවතිලා හරි මාත්තාවා කියලා කියනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර මහන්සි වෙලා ඒක තුළ යෙදීම ඒ එන ඔය පොඩ්ඩක් කේන්ති යන ගතිය නැත්තම් වැරදි පේන ගතිය ඒවත් පොඩ්ඩක් සමබර කරගෙන යන එක මානසික සමබරතාවයක් පවත්ව ගන්න එක. ඔක්කොම මේ උද්‍යව්‍ය ඥාණයට අදාළයි කියන්න පුළුවන්. ඒකට අදාළ ආශ්‍රිත කොටස් කියලා කියන්න පුළුවන්. ඒ නිසා ගුරුවරයා දැනගන්න ඕනේ කාතකින් මේ යම්සි කෙනෙක් කතා කරද්දී මෙයාව පොඩ්ඩක් හාරා උස්සලා මෙයා කොයි පැත්තෙන්ද ආවේ කියලා තේරුම් ගන්න. හැබැයි ආපු කෙනාවත් අඳුර ගන්න ඉතින් ක්‍රම තියෙනවා ඒ නිසා. එයාට පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් අහුව ගමන් එයාට සපේලා කියන්න පුළුවන් නම් තේරෙනවා හරි මෙයා හරි පාරේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් කතාව ඇත්ත.
සයින්ස් කියුවා වගේ අර කොච්චර කාලයක් භාවනා කරාද එහෙම කියන්නේ එක එක කෙනා එක එක වේගෙන් යන්න
පුළුවන්.
සමහර අවුරුදු ගානක් ගන්න පුළුවන් සමහර දවසෙන් දෙකෙන්
කරන්නත් පුළුවන්. මේක පිට අර අරන් ආව පොටෙන්ෂල් එක තමයි.
ඒකයි ඊළඟට දැන් මේක උපාදාන කරගත්තත් මේකත් තව ලෝකෙම තව එකක් නේ. මටනේ මේ හිස්තන ආවේ. මමනේ හිස්තන ඉන්නේ කියලා.
දැන් එතනත් මාන්නයක් හදාගන්න
පුළුවන්. එතනත් සක්කාය දිට්ඨියක්
තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ දැන් ඇත්තටම අපි මේ දැන් හිස්තන කියලා කියනවා. දැන් මේ උපාදාන රහිත අනිශ්චිත ස්වභාවයක් හදාගන්නෙම කෙලෙස් ප්‍රහාණය සඳහා. ඒක තේරුම් ගන්න තියෙන. ඉතින් අපි මේ පදනමක් හදාගත්තේ කෙලෙස් ටික දැකලා ප්‍රහාණය කළා දාන්න. ඒ නිසා අපි ඇත්තම හුඟක් වෙලාට ඕක වෙන්නේ මේ සමතේ පැත්තේදී සමතේ පැත්තේදී ධානයක් එහෙම හදාගත්තාම ඒකෙන් ලොකු මාන්නයක් ඇති වෙන්න පුළුවන්. මමත් දැන් ධානලාභියෙක් කියලා හිතෙන්න පුළුවන්. නේද? මාන්නයක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් විපස්සනා යෝගාවචරයේට මාන්නයක් වෙනවා නම් ඒ කියන්නේ තාම යා මේ يعني තාම ඒ කැලල අහුවෙලා නැහැනේ. නේද? සක්කාය දිට්ඨියත් වල තාම හිර වෙලානේ. ඒ නිසා සක්කාය දිට්ඨියත් විනිවිද යාමක් තමයි කරන්න තියෙන්නේ. කියන රූපස්කන්ධය විනිවිද යනවා කියන්නේ ත රූපයට අදාළව සක්කාය දිට්ඨියක් හැදෙන්න බෑ. වේදනාස්කන්ධය හොඳට දැනගත්ත කියන්නේ වේදනාස්කන්ධයට අදාළ සක්කාය දිට්ඨියක් හැදෙන්න බෑ. ඉතින් ඔන්න ඔය වගේ. ඒතර අපි සතර සතිපට්ඨානයක් දිනු කරනවා කියන්නේ ඒ ස්කන්ධයට අදාළව තියෙන සක්කාය දිට්ඨිය දුරු වෙන ක්‍රමයක්. ඒතර හනිවරදීව අපි ඒක වැඩුවා නම් උපාදාන රහිත මට්ටමකදී සක්කාය දිට්ඨියක් සෑහෙන්න නිකන් දුර්වල වෙලා තියෙනවා. මමෙක් හැදෙන්න බෑ ඇත්තටම. ඒ අනිශ්චිතව උපාදාන වලින් තොරව වාසය කරද්දී මම කියා ගැනීමක් පහළ වෙන්න බෑ. මොකද මම කියා ගැනීම සඳහා උපාදානයේ අත්‍යවශ්‍ය අංගයක්. මම කියා ගන්න බැරි අවස්ථාවක් තමයි එහෙනම් මේ සතිපට්ඨානෙකින් එයාට ලැබෙන අනිසංසය නැත්නම් ලැබෙන ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය තුළ වාසය කරද්දී එයාට හැඟෙන්න බෑ මේ මම ඉන්නවා මම අතනයි මම මෙතනයි මම කෙනෙක් කියාගෙන එහෙම හැඟීමක් එන්න බෑ. එනවනම් ඒ කියන්නේ වැරදිලා කොහේ හරි.
සංසාරයි මේ සම්මුතිය සහ පරමාර්ථය ගැන කතා කරද්දී විදසුත්තර සූත්‍රයේ තිබ්බ මේ අමාරුවෙන් තේරුම් ගන්න ඕන කාරණාවක් හරි ඒ කියන්නේ සම්මුති ඥානය මොකද්ද සහ පරමාර්ථ ඥානය මොකද්ද කියන එක. අර මට එකෙන් තේරුණේ සර කාලයක් සමහර විට මේ පැවිදි වෙලා ගොඩක් සාමාන්‍ය කාලයක් හිටියට පස්සේ අර පරමාර්ථය තේරුම් ගත්තට පස්සේ සම්මුතියට ගරු කරන්න ඕනේ කොහොමද කියන එක අමතක වීම يعني ඒක පොඩි ඉන්බැලන්ස් ගතියක් කියනවා මේ වෙලාවේ ගුරුවරයෙක් ඉන්න ඕනේ කියලා මට හිතුණා. සමහර අනිත් කාරණේ මට නොතේරිච්ච දෙයක් මේ අර ගති ලක්ෂණ භාව ලක්ෂණ සහ ස්වභාව ලක්ෂණ කියලා තුනක් කතා වෙනවා. එතකොට උණුසුම් ගති, තද ගති, සිසිල් ගති, සැහැල්ලු ගති කියලා දිනවා. ඒක භාව ලක්ෂණ සහ ස්වභාව ලක්ෂණ සමන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම්.
ඔව් දැන් ඇත්තටම ඔය විස්තර ටික එනවා මේ ලොකු සානාසය අර පරිවර්තනය කරපු පේවින්දවේ පොත. පේවින්දවේ කියලා පොතක් තියෙනවා ඔය මේ පණ්ඩිතාරාමෙන් මේ පළ කරපු. ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා යෝගාවචර මාර්ගෝපදේශණේ කියලා. ඉතින් ඒකේ මේ පණ්ඩිතා අභිවංශ ස්වාමීන් වහන්සේ එක්තරා නිකන් ඕඩර් එකක් පෙන්නනවා. ඒ කියන්නේ මුලදී යෝගාවචරයට හැඟෙන්නේ නිකන් මේ අපි හිතමු ඔයා මොකක්ද ඒකට කියන්නේ ඉරියාපත වගේ පැත්තක් කරනවා නම් නිකන් ගෙඩි අප්පිටින්නේ වැටෙන්නේ. දැන් මම හිටගෙන ඉන්නේ. මම ඇවිදිනවා. මම ඉන්නේ ඉඳගෙන. මම ඉන්න සැතපෙලා. මේ ඉරියව්ව පිළිබඳ සතිමත් වීම. එතකොට අර ඒ හරියට කියන්නේ ස්වභාව පැත්තද? ඒ කියන්නේ එයානි ආකාර ප්‍රත්‍යක්ෂප්ති පැත්ත තමයි දැන් තාම ගත කරන්නේ. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉතින් ඔන්න ඔය මට්ටම එකක්. ඒක කරගෙන කරගෙන යනකොට දැන් ඉරියව්වේ සිහිය පවතින අපි කියන ඔන්න බොඩි අවයානස් පැත්තක් තව දිනු වෙන්න දැන් ඊට පස්සේ මේ කය ඇතුලේ බොහොම සියුම් ක්‍රියාවලි පේන්න ගන්නවා නේද. අපි දැන් ඇවිදිනව එක ගත්තොත් ඇවිදින එකේ යා වැඩි අවධානයක් යොමු කරනවා මේ පාදයේ චලන ටිකට ධනීසෙන් යට කොටසට. දැන් තමයි යාට තේරෙන්නේ ආ මේක නිකන් රෝදයක් කරකිනවා වගේ වැඩක් තියෙන නේද. නැත්තම් මේක නිකන් ඔරුවක් හබල් ගන්නවා වගේ වැඩක් තියෙන. දැන් අර මම ඇවිදිනවා ඒ කතාවල් මොකක්වත් නැහැ. පුජ්ජලයේ ගෙඩිය පිටින් ඇවිදීමක් මාවක්වත් නැහැ. දැන් මෙතන නිකන් රෝදයක් කරකිනවා වගේ වැඩක්. ඒක ආරෝගියන්නේ රෝදයක් ඇවිදිනවා වගේ වැඩක්. මේ කරකිනවා වගේ වැඩක්. නැත්තම් ඔරුවක් හබල් ගන්නවා වගේ වැඩක්. එච්චරයි තියෙන්නේ. අර ඔළුවේ තිබිච්ච දහසකුත් එකක් අනවශ්‍ය සංඥා ඔක්කොම නිකන් අඩු වෙලා. හිත හරි සැහැල්ලු වෙලා. නේද? අපේ හිත නිකන් බර වෙලා, හිර වෙලා, සංඥා ගත වෙලා, ආතති ගත වෙලානේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ ඔක්කොම නිකන් රිලැක්ස් වෙලා යන්න ඕනේ. නිකන් බොහොම සැහැල්ලු සක්මනක්. සක්මනේ ගත්තොත් බොහොම සැහැල්ලු සක්මනක් හිතේ බර අඩු වීමක් හිත හරිය හොඳට පැහැදිලි වීමක් එතකොට මේ චලන රාශියක් හොඳට යාන ප්‍රකට වීමක් දැන් ඉතින් චලන ගොඩක් විතරයි තියෙන්නේ රෝදයක් කරේ කර කියන්නේ මේ යාන නිකන් හැංගෙන්නේ මේ කොනේ ඉඳන් එහා ගොන රෝදයක් කරකුණා නේද මේ කොනේ ඉඳන් එහා ගොන නිකන් හබලක් මේ රුවල් හබල් ගාගෙන ගියා වගේ එච්චරනේ චලන ගොඩක් නේ තියෙන්නේ අර මුළු කයක් ගැන යාට දැන් හැංගීමක් නැහැ යට කොටස ගැන ඔන්න සෙලවීම් ගොඩක් මෙතන තියෙන. චලන ගොඩක් තියෙන. ඒත් ඔන්න වගේ අර ආකාර කියලා මෙන්න මේ හරියට කියනවා. ඒතර ආ මේ හිතිය මට්ටමින් අර gediya pitin hitiya mattamin දැන් ඔන්න ආකාර පැත්තකට ආවා. ඉතින් ඒකත් තව එහාට යනකොට තමයි ඔය කතා කරන ස්වභාව ලක්ෂණ පැත්තට එන්නේ. ඒකට තමයි පෞද්ගලික ලක්ෂණ කියලා කියන්නේ. ප්‍රයිවට් කැරක්ටරිස්ටික්ස්, ඉන්ඩිවිජුවල් කැරක්ටරිස්ටික්ස් කියලා කියනවා. ඒ කියන්නේ පච්චත්ත ලක්ෂණ. දැන් ඒකට ආවේනික ලක්ෂණ එතකොට පඨවි ධාතුවට ආවේනික ලක්ෂණ, ආපෝ ධාතුවට ආවේනික ලක්ෂණ, තේජෝ ධාතුවට ආවේනික ලක්ෂණ, වායෝ ධාතුවට ආවේනික ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ මට්ටම තමයි ඔන්න අපිට සාමාන්‍යයෙන් පරමාර්ථ කියලා කියන්නේ. දැන් එතන සත්පුජ්ජල කතාවක් නෑ. මේ කතාවේ ධාතු. නේද? ධාතු කියන වචනේම අර්ථය වෙන්නේ මෙතන සත්වයන්ගේ පුජ්‍යලයන්ගේ සම්මුතියක එහෙම බලපෑමක් නෑ. මේවා හුදෙක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ස්වභාවයක්. ඔන්න ඔතෙන්ට යෝගාචර ඊළඟ මට්ටමේ දෙනවා. අපි කියනවා ස්වභාව ලක්ෂණ අඳුනගත්තා, පච්චත්ත ලක්ෂණ අඳුනගත්තා, ඉන්ඩිවිජුවල් කැරක්ටරිස්ටික්ස් අඳුනගත්තා. මේ ඉතින්ට ආවේනික බොහොම සූක්ෂම ලක්ෂණ ටික අඳුනගත්තා. එච්චරයි. දැන් මේ ධාතු මට්ටමට ආවා. ඒ ඒ ධාතුට ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ ටික අඳුනගත්තා. ඔන්න ඒක තව එකක්. තවත් එහාට යනකොට තමයි සංකත ලක්ෂණ වලට එන්නේ. සංකත ලක්ෂණ කියන්නේ දැන් මේක පසු කළා දැන් යා යනවා සංකත ලක්ෂණ වලට. සංකත කන්ඩිෂන් කැරක්ටරිස්ටික්ස් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියලුම අපි දේවල් කියන වචනේ පාවිච්චි කරමු. දේවල් වලට අදාළ පොදු ලක්ෂණ තුනක්. උපාදෝ පඤ්ඤා තුනක් නෑ. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, දසඤ්ඤතත්තම් පඤ්ඤායති කියන එක ඔය කියන්නේ. හැබැයි තාම ඉන්නේ නිකන් සූක්ෂම මදි තාමත්. ඉතින් පදාසයක් මට්ටමේ තාම ඉන්නේ. ඉතින් මේකත් උද්‍යවඥානයේ මුල් අවස්ථාව කියන්න පුළුවන්. ඉතින් ඕකත් පහු කරගෙන ගියාට පස්සේ තමයි ත්‍රිලක්ෂණයට එන්නේ. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ. කොමන් කැරක්ටරිස්ටික්ස්. සාමාන්‍ය ලක්ෂණ හම්බෙන්නේ ඊළඟ මට්ටමේදී. දැන් මේ යහුසුලුව බිඳී යාමක්, යහුසුලුව ඇතිව නැතිව යාමක්, යහුසුලුව ඇතිව නැතිව යාමක් බලන්න කලින් ගිහිල්ලා ඉවරයි. මොකද සමූහයක් දැන් යාලා තියෙන තනි වේදනාවක් නෑ. වේදනා රසක්, වේදනා රාශියක්, වේදනා සමූහයක්. ඒ මයිනියුට් වේදනාවක්, ඒ මයිනියුට් ෆීලිං එකක්, ඒ කුඩා කුඩා වේදනාවක් පවතින වෙලාවක් හොයාගන්න බෑ. බලනකොට ගිහිල්ලා ඉවරයි. අන්න තියෙනවා තාම තියුණු අන්දමකින් ඔන්න බිනීමක්, භංග පැත්තක් තේරෙන්න පුළුවන්. අපි කියනවා ඔන්න යා තවත් ආවා අනිත්‍ය ලක්ෂණයකට, දුක්ඛ ලක්ෂණයට, අනාත්ම ලක්ෂණයට ආවා කියලා. දැන් ත්‍රිලක්ෂණයේ පැත්ත. ඒක ඊළඟ ස්ටේජ් එක, කොමන් කැරක්ටරිස්ටික්ස් නැත්නම් සාමාන්‍ය ලක්ෂණ කියලා කියනවා. ඒකෙත් එහා මට්ටමේදී තමයි විපස්සනා ඥාන පහළ වෙන්නේ. ඉතින් මේ විපස්සනා ඥානම තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. ඉතින් ඒකෙත් තව ඉතින් එක එහා තියෙන විපස්සනා ඥාන පෙළ ගැහෙන්න මේ ටික හරහා යන්න ඕනේ කියන එක තමයි අර සායනාසේ මතක් කරන්නේ. ඒ කියන්නේ අපිට සංකත ලක්ෂණ අඳුනගන්න බැහැ පෞද්ගල ලක්ෂණ අඳුනගන්න නැතුව. උනාසේ කියන ගේන ආගියුමන්ට් එක ඒකයි. නේද? දැන් හිතන්න අපිට ඕනේ සංකත ලක්ෂණ අඳුනගන්න. මොකේද? මොකේ සංකත ලක්ෂණද? නේද? මේ ගෙදර පටන් ගත්තා, ගෙදර හැදුවා, මම මාසයක් ගියා ගේ හදන්න. අවුරුදු 10ක් 20ක් ගේ තිබුණා, ගේ අවසන් වුණා. ගේ කඩලා බිඳලා ගියා. මෙතනක් තියෙනවා තමයි මේක සංකතයක් නම් තමයි. නමුත් මේක ප්‍රමාණවත් නැහැනේ. ගැඹුරු මදිනේ. නේද? ඒ නිසා අපි සංකත ලක්ෂණ අඳුනගන්න කලින් ඔන්න පච්චත්ත ලක්ෂණ අඳුනගෙන තියෙන්න ඕනේ. ඒක මස්ට්. තොර එන්නේ එක තේරුම් ගැනීම තමයි උන්වහන්සේ ප්‍රමේයක් වශයෙන් කියන්නේ. සංකත ලක්ෂණ වලට එන්න නම් පච්චත්ත ලක්ෂණ තේරුම් ගන්න. ඊට පස්සේ සංකත ලක්ෂණ අඳුර ගන්න නැතුව එන්න බෑ සාමාන්‍ය ලක්ෂණ වලට. අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තට එන්න බෑ පච්චත් මේ අර සංකත ලක්ෂණ ටික අඳුර ගන්න නැතුව. ඒක අර මූලික පියවරක්නේ. ඒක තව ඉතින් උන්වහන්සේ කියනවා. ඊට පස්සේ විපස්සනා නුවණක් පහළ වෙන්න විදිහක් නෑ මේ ත්‍රිලක්ෂණේවත් දන්න නැතුව. නිකන් එහෙම ඕඩර් එකක් වෙන්න හරි ලස්සනයි. ඒ කියන්නේ ඒ පේවින්ද වේ පොත හරි හොඳයි. ඒ දැන් පේවින්ද වේ තමයි සිංහල ඉංග්‍රීසි පොත. සිංහල පොත ලොකු සාංශේ පරිවර්තනය කරලා තිනවා යෝගාචර මාර්ගෝපදේශණේ කියලා. ඉතින් සෑහෙන්න දැන් මම ඔය වැඩසටහන් කරද්දී එහෙම ඕක අනිවාර්යෙන් කියනවා. දැන් හුඟක් වෙලාවට ඔය ආධුනික කට්ටිය ඉන්නවනේ. ඉතින් ඔය වගේ පැත්තක හොඳ බේස් එකක් හැදලා දෙනවා එතන. නැත්තම් මිනිස්සු මේක හරි සැහැල්ලුවෙන් ගන්නවනේ. නේද? අර මේ සාමාන්‍යස කිව්වා වගේ තක් ගාලා අන්න හරිය උස්මදල් ලැබලුවා ඒක නොපිනි ගා මාත් ඉන්නේ හිස්තන. හරි. මාත් හිස්තන. මොකක්ද දැන්? what next කියලා අහනවා නේද? නේද? ඉතින් ඕකයි ප්‍රශ්නේ. ඉතින් අර මේවා ඇහෙනකොට මිනිස්සු හරි ලාබෙට ගන්නවා ඉතින්. නමුත් අර භාවනා කරන යෝගාචරයේක්න දන්නේ මේක හරහා යද්දි කොච්චර කටුටියක් අන්න තියනවද කියලා නේද? ඉතින් හරියට වැඩක් කරද්දී එයා ඒකේ තියෙනවා යම්සි බැරරුම් ගතියක් තියෙනවා. අර ගිය කෙනාගේ පාර වෙනයි කියලා කියන්නේ නේද? ඒතයි දැන් මේක වැඩේ කරපු කෙනාගේ තියෙනවා ඒ ගැම්මක්. එයා දන්නවා මෙච්චර කටුටියක් කාලයි මම මේ ගියේ, මෙච්චර මම මෙහෙසත් දරුවා, මේ කාලේ මම මෙහෙම නැටුවා, මට කරගන්න බැරුව ආ දැන් නම් තේරෙනවා. ඉතින් දැන් ඔය බොජ්ජංග ධර්ම වල ලස්සන්ට පෙළ ගැස්ව පෙන්නනවා. දැන් හිතන්න සතිය දිනු වෙලා ධම්මවිචය හදනවා කියන එක ලේසි නැහැ. ධම්මවිචය හදද්දී වීරය සමබර වෙන්න ඕනේ, නිින්ද නොයා ඉන්න ඕනේ, ගාන්ට අරමුණට හිත දාන්න ඕනේ, ඉලක්ක වෙන්න ඕනේ නේද, අරමුණ ප්‍රකට වෙන්න ඕනේ. ඉතින් ඒ ටික වුණොත් විතරයි පීති සම්බොජ්ජංගයක් එන්නේ. ප්‍රීතියක් පහළ වෙන්න නම් මේ ටික ඔක්කොම පළ ගැහිලා ඉන්න ඕනේ. මේ විපස්සනාවෙන් හැදෙන ප්‍රීතියක්, මේ සමාධියකින් ආපු ප්‍රීතියක් නෙමෙයි. නේද? සමාධියේ ගතියකුත් තියෙනවා මේ කියන්නේ විපස්සනායෙන් ආව සමාධි ගතියක් තියෙනවා. එතන එතන අරමුණේ අරමුණේ සමාධිමත් වෙවි යන්නේ. නිකන් ප්‍රොසෙස් එකක් විදිහට ඩයිනමික් ප්‍රොසෙස් එකක් අපි මේ කතා කරන්නේ. හරිම ගතික ක්‍රියාවලියක් මේ කතා කරන්නේ. නැතුව අරමුණක හිත තබාගෙන සිටීමම නිසා සමතේන් ලැබිච්ච ප්‍රීතියක් නෙමෙයි මේ කතා කරන්නේ. හරිම ඩයිනමික් ප්‍රොසෙස් එකක් මේක. හරිම ගතික ක්‍රියාවලියක් නේද? යූසුලුව විවිධාකාර අරමුණු පහළ වෙනවා. හිත තුල හරි ක්‍රියාශක්තියක් ගොඩනැගිලා තියෙනවා. ඒ ක්‍රියාශක්තිය නිසා දැන් හිත විසින් මේ අරමුණට හිත නැංගුවා බැලුවා. විස්තර බැලුවා. ආ ඊළඟ එකක් පාන. එයා විසින් මෙතන ඊළඟ අරමුණට යැංගුවා බැලුවා. ඉතින් ඔන්නෙ වගේ හරි ගතික ක්‍රියාවලියක් නේද? එතකොට ඔන්න තේරෙනවා යකෝ මාරයිනේ මේකනේ මං හොය හොයා හිටියේ පුදුමාකාර නේද? අන්න වන්න බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන යෝගාවචර භාවයේ ගැන පුදුමාකාරවන පිනා යන ගතියක්. අන්න පීති සම්බොජ්ජංගේ පස්සන්දි සම්බොජ්ජංගේට එනවා. ඒ නිසා ඒ කියන්නේ අපි අර නුවණක් එක්ක යන ගමනක් මේ කතා කරන්නේ. නිකාම නිකන් සතියේක සමාධියක යන ගමනක් නේ විපස්සනාව කියලා කියන්නේ. සතිය සමාධිය අත්‍යවශ්‍යයි. සතිය සමාධිය සහිතව නුවණක් උපදව ගත්තොත් අන්න ඔද වැඩිවීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒකනේ අර කියන්නේ මේ අමානුෂික රති හෝති පස්සතු උදයබ්බයන්. එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ දැන් මේ ධම්මපදයේ ගාතාවක් එනවා. මොකක්ද ඒ ගාතාව හොයාගන්න. කියන්නේ යාට ඇතිවෙන මේ ප්‍රීතිය කියන්නේ අමානුෂී රති හෝති පස්සතු උදයබ්බයන්. ඉතින් මේක දැකලා මේ අමානුෂිකයිලු මේක. කියන්නේ දැන් හිතලා බලන්න මේ තමන් මම කියාගත් එකම කැඩලා බිඳලා යනවා. මේක දැකලා මේ විනිහගේ හිතේ සතුටක් පහළ වෙලා. හිතලා බලන්න මේක අමානුෂික නැද්ද කියලා. නේද? මෙච්චර වෙලාවක් මේ කය මම කියාගෙන හිටියේ. මේකම දැන් බිඳලා යනවා. මේක දැකලා ඌට සතුටුයි. මාර පැත්තක් නෙමේ කතා කරන්නේ නේද? ඉතින් කොහෙද සක්කාය දිට්ඨියක් පිහිටන්නේ මේ මට්ටමේදී? නේද? එතෙන්දී සක්කාය දිට්ඨියක් පිහිටන්නේ දෙයක් නැහැ නේ. හරිම පුදුමාකාර අමානුෂික ප්‍රීතියක් බුදුහාමුදුරු පෙන්නන එතන. හරි ලස්සනයි. ඉතින් මේ ගාථාවල මතු කරන ආකාරය. ඉතින් එහෙම එකක් එන්නේ නැහැ නේ අපි අතන ඔහේ එක පාටම හුස්ම රැල්ල සංසුඳන අය හිස්තනේ හිටියා කියලා. ඒක කරහා ගිහිල්ලා නැහැ නේ ඉතින්. නේද? අපි තේරුම් ගන්න තියෙන අපිට වරදින්න තියෙන හැකියාවල් තියෙනවා. නේද? මේ පාරේ යද්දී අපි සමහරවිට අපිව අදි탁සේරු කරනවා. බහුල වෙන දෙයක් ඕක. බහුල වෙන දෙයක් තමයි අදි탁සිරුව කියන එක. අපි හරියට ගමන ගිහිල්ලා නැහැ. හැබැයි අපි හිතනවා දැන් මං එතන කියලා. මේ ප්‍රශ්නේ තියෙනවා බහුලව. ඉතින් තනිකරදී අර නිහතමානී වීමක් කල්යාණ මිත්‍ර ඇසුරක් තමයි තියෙන්නේ. ඉතින් අර එක පාට් අපි කොඩි දාන්න ගත්තොත් පැටලෙනවා. ඉතින් නිසා පොඩ්ඩක් ඔය වැටි නේද කාලයක් අරගෙන බැනුන් අහා ආයෙ වැටෙනවා ආයෙ නැගිටිනවා ආයෙ යනවා මොම යන්දම් කට්ටක් කාලේ යන ගමනේ තමයි ගමනේම තමයි මේ විචිත්‍රත්වයක් තියෙන්නේ නේද? හරි ලොකු සාංශනේ විතර කියන්නේ. මේ නිවන් දැකීමේ නෙමෙයි මේ සුන්දරත්වයේ තියෙන්නේ. මේ නිවන් දකින්න යන පාරේ සුන්දරත්වයේ තියෙන්නේ නේද? මේ කොච්චරනම් කටු හරහාද යන්න තියෙන්නේ? කොයිතරම්නම් මේ ප්‍රශ්න ඇති වෙනවද? කොයිතරම්නම් වලවල් වල වැටෙනවද? නේද? වරද්ද ගන්නවද? ආයි නැගිටිනවද? නේද? ඉතින් මේ ඔක්කොම තමයි අපි තුල ජවයක් ඇති කරන්නේ. දැන් හිතන්න අන්තිමට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන එක පැත්තක්නේ තාදී ගුණය කියන්නේ. තාදී ගුණය කියන්නේ මොකද්ද? මේ මුළු ජීවිතේම පහළ වෙන විවිධාකාර දුක්ඛං කටළු වල සැලීමක් නැහැ යාගේ හිතේ. වැටෙන්නේ නැහැ දැන්. මොකද කට්ටක් කාලා ගිහිල්ලා තියෙන්නේ. නේද? ඕනතරම් මේවා හරහා ගිහිල්ලා උපදවගත්ත පන්නරයක් තියෙනවා ජීවිතේ. ඉතින් ඒ නිසා මේ සැපක් ලැබුණා කියලා දුකක් කරනවා කියලා අඬන්න දෙයක් නැහැ. ඒක තමයි යා දන්නවා. සැප දුක කියන එකත් මේ ස්වභාවයක් නේ. එතනක් තියෙන තේමක් නැතේමක්. ඉතින් අර ඔක්කොම හරහා ගිය මිනිස්සයාගේ තාදී ගුණයක් හට ගන්නවා කියන එක ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා يعني අපි මේ භවනා කරද්දි වැරදුනා කියන එක අඬන්න දෙයක් නෙමෙයි. භවනා කරද්දි වැරදුනා කියන එක කිසිසේත්ම පසුබහින්න හේතුවක් නෙමෙයි. ඒක හරහාත් අපි තුල ධෛර්යයක් ඇතිලා තියෙනවා. වීරයක් හටගෙන තියෙනවා නේද? පන්නරයක් ගොනු වෙලා තියෙනවා. ඒ නිසා මේ මුළු භවනා ජීවිතේම කියන්නේ පුදුමාකාර අත්දැකීම් සම්භාරයක්. ඉතින් ඒකේ ඒ වලවල් වල වැටි යන තරමට යාතුල පන්නරයක් පහළ වෙයි. එපමණට නියන් ජවයක් උපදී. හරි මම අතාරින්නන්නේ. අර කියන්නේ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු මාර කීමක් ඇතන බුදුරජාණන් වහන්සේ කියන්නේ නේද? හිතලා බලන්න නිකන් දෙන ජවය නිකන් අර යුද්ධයකට යන කෙනෙක් මිනිස්සෙකුට පළයන් කාගෙන පළයන් කියලානේ කියන්නේ. ඒ වගේනේ කියන්නේ නේද? අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු මේ කොයිතරම් ප්‍රශ්න ආවත් අතරින්නන්නේ කාගෙන යනවා. තේරෙන්නේ නැහැ තාම මොකක්වත් මේන මානිකවත් නැහැ අතරින්නෙත් නැහැ. මාර ගැම්මක් දීලා තියෙන ඉතින්. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් හිතන්න අපි විවිධාකාර අනිත් කටයුතුත් අපි මේ වගේ සමාජලට අවස්ථාවක් යදවනේ අධ්‍යාපන කටයුතු වලට ක්‍රීඩා කටයුතු මිනිස්සු කොච්චර මහන්සි වෙනවද? ඒ නිසා මේ සංසාරයෙන් මිදෙන කටයුත්තට අපි කොච්චර මහන්සිලා ප්‍රමාණවත්ද එහෙනම්? ඉතල බලන්න නේද. තිනිසා මේ වගේ උද්‍යව්‍ය ඥානයක් උපදව ගන්න අපි මහන්සි වෙනවා කියන එක මේ පාඩුවක් නෙමෙයි කිසිසේත්ම. ඒක ජීවිත පරිත්‍යාගයෙන් කරන්න වටින දෙයක්. හොඳයි.
මෙන්න සසරයි මේ දේශනේ අනිත් පැත්තට හරවනවද දන්නේ නැහැ. මේ සාන සමා වෙන්න ඕනේ. දැන් සමාධිය ගැන කතා කරා. එතකොට මම අහලා තියෙනවා සයන්ස් මේ නිරෝධ සමාපත්තියක් ගැන ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද මේ රහතන් වහන්සේලා සහ මේ විෂුන් වහන්සේ මේ රහතන් වහන්සේලා සහ මේ බුදු පියාණන් වහන්සේත් සමහා ඇතැම් අවස්ථාවල නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා. ඒ සමවදින සයන්ස් අර සංකීර්තයෙන් පංච උපාදානස්කන්ධ දුක් ඒ දැන දුක තාවකාලික යටපත් කරන්නද සාරණස් එහෙමද
අවසර අම්මෝ වෙනමම මාතෘකාවකට ආවේ අපි වෙන දවසක කතා කරමු. මොකද ඔකට ඔකට යනවා කියන්නේ දැන් මේක අපි සම්පූර්ණයෙන්ම මේ වෙන මාතෘකාවට පයින් යනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ගැන සාකච්ඡා කරනකොට මට ඊයේ භාවනා ප්‍රශ්නයක් මතුණා. මම කන් දැනගෙන හිටියේ නෑ මේක. මම භාවනා කරන අර සිස්ටම් දෙනකොට හිත උස්මරල් සියුම් උස්මරල් හොඳට තේරෙනවා. පිම්බි මැකිලිම් තේරෙනවා වේදනාවන්. මං ඒ ගැන ඊයේ පොඩ්ඩ බැලුවා. ඊට පස්සේ මේ උස්මරල් කොතින්ද පටන් ගන්න වේදන කොතින්ද. ඊට පස්සේ දැන් මේ ඉන්නකොට අර සිතුවිලි එනවා. සිතුවිලි කිසි සිතුවිලි ගෙන්නම් බැලුවේ නෑ. ටිකක් ටික සිතුවිලි නම් බැලුවා. සිතුවිලි මොකද ආවේ කොහෙන්ද පටන් ගත්තේ කොතෙන් මොකක්ද හේතුව බලලාගෙන යනකොට එතන කිසිම තේරුමක් නෑ. අන්නේ වගේ ටිකක් බැලුවම මම දන්නේ නැහැ. උත්තර විස්තර මම දන්නේ නැහැ. මට එහෙම නිකම් හිතුනේ බලන්නේ.
හරි. කමක් නැහැ. දැන් මෙහෙමයි. දැන් අපි මෙහෙම කතා කරද්දි සමාලාවට නිකන් ඕවර්වෙම්ස් අයිස්ක්‍රීමක් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන. නේද? ඒ කියන්නේ දැන් යෝගාවචරයේක් දැන් මේ හරහා ගිහිල්ලා යා ලබාගත් ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතන්න. දැන් යා මේ හරහා ගියා. උත්සාහයක් දැරුවා. උත්සාහයක් දැරුවාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න එයාගේ හිතේ නිබිදාවක් විරාගයක් පහළ වෙලා හිත නිදහස් මට්ටමකට ආවා. උපාදාන රහිත මට්ටමකට ආවා. අපි කියන හිස්තරකට ආවා කියලා. හරිද? දැන් උතෙන්ට ආවනම් දැන් ඔය ප්‍රතිපලය තුළ අපි වාසය කරන්නත් ඕනේනේ. දැන් තවත් අපි කරන මිස්ටේක් එකක් තමයි අපි ඒකේ වාසය නොකළ දැන් එතන ඉන්න හැකියාවත් තියාගෙන අපි ආයෙ ගිහිල්ලා මේක අවුස්සලා බලනවා. එතනත් වැරදි. ඉතින් ඒකත් අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි හිතන්න දැන් හරියන්නේ මම නම් දෙන උපමාව තමයි මේක හරියන්නේ නිකන් අර ප්ලේන් එකක් ටේක් ඔෆ් කරනවා වගේ වෙලා. දැන් අපි මේ ප්ලේන් එකක් ගුවන්ගත කරන්න ගුවන් යානයක් ගුවන්ගත කරන්න අපි සෑහෙන ජවයක් ගන්නවානේ මේ පොළොව මත මේ දහවන පතේක ධාවනය කිරීම තුලින් නේද? එතන තමයි අවශ්‍ය කරන ජවය ගොඩනගා ගන්න නේද? ජවය ගොඩනගුවාට පස්සේ හිතන්න දැන් අවශ්‍ය වේගයට ආවා. හිතන්න මන් දන්නේ අවශ්‍ය කරන වේගය අපි දුමු මේ පැයට කිලෝමීටර් 500යි කියලා. මම නිකන් උදාහරණයක් කියන්නේ. එතෙන්ට ආවට පස්සේ මෙයා ටේක් ඔෆ් කරන්නේ නැත්තම් දැන් මොකද වෙන්නේ? නේද? එතන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ නිසා අපි මේ අවශ්‍ය කරන විපස්සනා නුවණ උද්‍යව්‍ය ඥානය හිත තුළ ගොඩනැගී එනකොට අපේ හිතේ සිද්ධ වෙන පරිවර්තනය හඳුන ගන්නත් ඕනේ පොඩ පොඩ. හඳුනගෙන දැන් එයා දැන් හරි සැහැල්ලු හිතක්. දැන් මේකේ රැඳෙන්නේ නැති හිතක්, මේක අතහැරෙන හිතක්, මේ ක්‍රියාවලියෙන් හිත මෑත් වෙච්ච ගතියක්. ඒක ඈත් වෙච්ච ගතියක් එයාට හැඟෙන්න ඕනේ. හැඟුණාට පස්සේ ඉතින් මේක අතහැරලා දාන්නත් ඕනේ. දැන් ආයෙ අරකස්සට යන්න ඕනේ නැහැ. ඒ නිසා යෝගාචරයේ කාලයක් මේක දිනු කරද්දී අර කලින් තරම් විපස්සනා අභ්‍යාසයේ යෙදෙන්න දෙයක් නැහැ මේ ප්‍රතිඵලය ලබන්න. ඉතින් ඒක තමයි දිනුව කියන්නේ. මුලදී අපිට සෑහෙන්න වෙලාවක් ගියා මේකත් එක්ක මොට්ටු කරලා අවුරුදු ගණන් මහන්සි වුණා. එහෙම හිතන්න නේද? අවුරුදු ගණන් මහන්සි වුණා මේ නුවණ උපදව ගන්න. නුවණ උපදව ගත්තට පස්සේ ඔන්න එක දවසක මේක ඔක්කොම ටික නිකන් කඩලා ගියා. සරුංගලේ නූලේ කඩලා ගියා වගේ දැන් මොකක්වත් පිහිටීමක් නැහැ. හිත නිදහස් වුණා. හැබැයි ඊළඟ දවසේ ඔන්න ඊළඟ දවසෙත් ඔන්න පැයක් විතර යනකොට මේක වුණා. ඊළඟ දවසේ ඔන්න පැය විනාඩි 45ක් යනකොට වුණා. ඊළඟ දවසේ පැය භාගෙන් වුණා. දැන් ඔන්න ඔය ඔන්නඔහම තියෙනවනේ පොඩි සයිකල් එකක් නේද? කියන්නේ අපි මේ අවුරුදු ගණන් ගියාට මොකද වැඩේ අල්ලගත්තට පස්සේ දැන් එයාට ඔන්න ක්‍රමසහවිදි අහුවෙනවා. දැන් මේ අවුරුද්දක් යන්න ඕන ඊළඟ ඉන්ස්ටන්ස් එකෙන්. දැන් එයාට ආයෙත් ඔන්න පැය භාගෙන් එනවා නේද? විනාඩි 45න් එනවා. අන්න ඒ වගේ අපිට මේ ප්‍රතිඵලය ලබන්න ගත වෙන කාලය එන්නෙන් අඩු වෙනවා. එතන තියෙනවා දියුණුවක්. තේනසා යෝගාචරයේ තවත් කාලයක් ඇතුළත උනා විනාඩි ටික වෙලාවක් යා විපස්සනා කළා. විනාඩි 10න් ඔන්න හිත නිදහස්. ඉන්න දැන්. ඒ නිදහස් භාවය තුළ ඉන්න දැන්. උපාදාන රහිතව වාසය කරන්න දැන්. ඒ ප්‍රතිඵලය තුළ වාසය කිරීමත් වැදගත්. දැන් ආයෙත් එහෙම හැකියාව ඒ කුසලතාවයේ හිතේ දියුණු වෙලා තියෙද්දී අපි ඒක නොසලකා හැරලා බලෙන් අධික වීරයක් කළා අපි නැවත කයට දානවා කියන එකත් තේරුමක් නැහැ. ආයි අපි වේදනාවකට දානවා කියන එකත් තේරුමක් නැහැ. වෙච්ච නිසා අපි මේ ප්‍රතිඵලය තුළ බොහොම සුවසේ වාසය කරමින් ඒක හොඳට නිකන් පදම් කරගන්න එකත් වැදගත් කාරණාවක්. ඉතින් ඒක තමයි අපේ පදනම වෙන්නේ ඊළඟ කෙලෙස් කපා ගන්න. තේරෙනවාද? ඒ කියන්නේ අපි ඒ தත්වය පදනම් කරගෙන ඒ தත්වය පාදක කරගෙන තමයි තව තව කෙලෙස් කපන වැඩක් පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමක් අස්මිමානය ප්‍රහාණයක් ඔය පහළ වෙන මොන જાතිය හරි කෙලෙස් ටික හොඳට දැකදක ප්‍රහාණය වීම නිසා මේක හොඳ පදනමක් කරගන්නවා. මේක හොඳ බේස් එකක් කරගන්නවා. නැතුව මේකත් ලබා ගත්තේ මේක තුල පළපදියන් වෙලා මේක මම ඉන්නවා දැන් මාත් හිස්තනේ හරි වරෙලා මාත් හිස්තනේ එහෙම එකක් නෙමෙයි. ඒකිනුත් මාන්නයක් හිතේ ගත්තා නම් ඒත් ඉතින් අපි මේ මුලා වෙලානේ නේද? ඒ නිසා මෙතෙන්ට ආවෙත් මේ අවශ්‍ය කරන මේ කෙලස් ටික කපා ගන්න. නැතුව මේකත් නිකන් අපි මොකකටද මේ ආත්ම දෘෂ්ටියක් හදාගන්න නෙමෙයි. එතනසම මෙතනවත් හරි කවුරු හරි ඇවිල්ලා මේක අභිනන්දනය කරනවා නම් මම නිකන් දැන් කියාපාන්න යනවා හරි මමත් දැන් අනිමිත් සමාධියේ ඉන්නේ මමත් දැන් ශුන්‍යත සමාධියේ ඉන්නේ හරි මමත් ඉන්නවා එහෙම කියලා එතනත් එයාගෙන ඉන්න මමත්වයක් නේ තියෙන්නේ නේද? එහෙමත් බුද්ධ කාලේ වෙච්ච ප්‍රශ්නක් තියෙනවා. බුද්ධ කාලේ පවා ඒ අනවශ්‍ය විදිහට අධිතක්ෂේරයකට ගිහිල්ලා අන්තිමට මේ ප්‍රශ්න ඇති කරගත් අවස්ථාව ත්‍රිපිටකේ පෙන්ලා තියෙනවා. ඒ නිසා අපි මේ කොයිම තැනකින්වත් මමත්වයක් නේද? අදි මොකද්ද අදිමාන්නයක් හදාගත්තොත් ඉතින් අපිම තමයි පටලව ගන්න. මේකයි වැඩේ.
සස අවසරයි මේ මාතෘකාවේ සාහනක මේ අනික්කිත දූරෝ කුසලේසු
ධම්මේසු.
මේ ළඟදී සාහනම ලස්සන කතාවක් ඇහුවා මේ මොලොස්කා ලොබ්ස්ටා මේ පොකිරිස්සෝ. පොකිරිස්සා සාහනස මේ වර්ධනයේ වේගෙන එද්දී කාලයක් යද්දී ඒ ෂෙල් එක එයාට ප්‍රමාණවත් මදි වෙනවා. ඊට පස්සේ මේ කියන්නේ පේන් එක වේදනාව වැඩි. එතකොට එයා යනවල සානසා මේ ගල් පරයක් ආරක්ෂිත ස්ථානයකට ගිහිල්ලා අරක බිඳගෙන ඒකෙන් එළියට එනවා. එළියට එද්දී බොහොම ලාමක අර හැවරපු වගේ නිකන් අර
මොලස්
අන්න හරි. එතකොට සානසා එයාට ආරක්ෂිත දැනග එයා ඒ කාලේ ගත කරන්න
ඕනේ.
ඊට පස්සේ මේ ඩොක්ටර් කෙනෙක් ඔය පැහැදිලි කරේ මනුස්සෙක් ටෝක් වුණා නම් දොස්තරෙක් කියන يعني වේදනාවක් මනුස්සයෙක්ගේ කාලෙකදී ඉස්මතු වෙනවා කියන්නේ ඒ මනුස්සයා ඊළඟ ලෙවල් එකට shift වෙන්න යන කාලේ එතකොට එයාට ආරක්ෂිත ස්ථානයකට ගිහිල්ලා ඒක කරගන්න අවශ්‍යයි සාමින. ඒතර කල්යාණ මිත්‍ර අතුර මම දැක්කේ ඒක අරන් අපිත් එක වළනකොට ඒ විදිහට. ඊට පස්සේ ඩොක්ටර් කියනවා ඕක දැන් මනුස්සෙක්ට වුණා නම් ගිහිල්ලා මේ pain killers දෙයි මෙයාට තියෙන ඔක්කොම දීලා මේ මනුස්සයා අර ඒ කියන්නේ එතනින් ලෙවල් එක අප් වෙන එක එන්න දෙන්නේ
නැහැ.
පේන් කිලස් ගන්න ඕක හරියයි කියලා. මට තේරෙනවා මේ මාර්ගෙත් ඒ වගේ අර අපිට අර කල්යාණ මිත්‍ර ඇසුර සහ ආරක්ෂී ස්ථානයකට ස්ථානගත වීම ඒ කියන්නේ මිනිස් ළඟදී දැක්කා මේ suicide එකක් සානස තරුණ ළමෙක් එල්ලිලා ඒ කියන්නේ මැරිලා තිබුණා. ඒ කියන්නේ මට ගිහි කාලේ සානස ඔය වගේ ඒ කියන්නේ එහෙම ආයක තිබුණා. එතකොට ඒ කාලේදී සානස ඒ පණිවිඩේ මිනිසුන්ට ලැබුණ නැත්නම් සහ ඒ අදාළ ස්ථාන තිබුණ නැත්නම් ඒ මිනිසුන්ට වෙන අපරාධයක් සහ මේ පණිවිඩේ මම කියන්නේ ඒ කියන්නේ ආධ්‍යාත්මික පණිවිඩෙත් ඒ වගේ කියලා මට ඒ දා හිතුණා සානස.
වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් ඔය suicide දෙකක් ආධ්‍යාත්මික ජීවිතේ suicide කරගත්ත කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ ඒක හොයලා අන්තිමට ලැබිලා නැහැ. ඒකෙන්ම නිකන් මානසිකව වැටලා අන්තිමට suicide කරගත්තු මේ එක ළමයෙක් ගැනත් ඒ කියන්නේ අහන්නත් ලැබුණා. අපි පස්සේ ඉතින් ඒගොල්ලන්ගේ ආරාධනාවට තෙන්ටත් ගියා. ඉතින් ඒකත් මේ මෑතකදී වෙච්ච සිද්ධියක්. ඉතින් මේ ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ මෙතන හරි අමුතු පැත්තක් ඉතින් එකතකින් බැලුවාම ඒ කියන්නේ යම්කිසි කුසල ශක්තියකුත් අවශ්‍යයි. නේද? නිහතමානීත්වයකුත් අවශ්‍යයි. කල්යාණ මිත්‍ර සම්බන්ධියකුත් අවශ්‍යයි. මේ ඔක්කොම ටික අන්තං ගැළපීලා આવොත් තල්ලු කරගන්න පුළුවන්. නැත්තම් කොහේ හරි ඉතින් පටලෝ ගත්ත ගමන් ඉතින් ආයේ ගමන බාධා වෙන එක තමයි වෙන්නේ. පොඩි දේවල් ටිකක් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ.
අවසරයි ගෞරවනීය සාන්නාංශ කාල වේලා 90 ප්‍රශ්න කෙටියෙන් ඉදිරිපත් කරනවා. සාන්නාංශ අර ස්තැනට යන කතාව සාකච්ඡාවට ලක් වුණා. අත් වශයෙන්ම එතනදී ගුරුවරයාගේ උපකාරය 100ට 100කටත් වඩා මේ අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මට හැඟෙන විදිහ දැන් ඉස්තැනට ගියා කියනකොට ගුරුවරයා මතු කරන්න හදන්නේ ඒ යන්න ඉස්සෙල්ලා ඇතිවෙච්ච ස්ටෙප් එක. ගෙවන් වීම වගේ දෙයක් යන්තම් හරි දැකලා තිනවනවා. ඒ ගුරුවරයා කවදාවත් ඒ යෝගාවචරය අතාරින්නේ නැහැ. මොන නැටුම හරි නටන්න දින ළඟ තියාගෙන ගෙවන් වීම දැක්කහන්ද මේ එතනින් ගෙවන් වීම හරහම ගෙවන් වීම අඩු වෙන තැනට ගෙනියනවා. අන්තිමට ගුරුවරයා නැතිවීම ගැනත් ගුරුවරයත් එක තරහ හිතෙනවා. ඒ කියන්නේ ගුරුවරයාත් නැහැ. මොකද ඒක දැක්කන් පස්සේ ගුරුවරයාත් මේ අර හැම දෙයක්ම නැති වුණාන් පස්සේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ගුරුවරයාගේ දක්ෂතාවයම තමයි කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා.
දැන් මෙන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ ඔතන ඉතින් බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වය තමයි ඉතින් ඒක අතකින් අපිට ඉතින් යන්න තියෙන්නේ. ඉතින් අපි මේ යන්තම් සන්තම් කට්ටියනේ ඉතින් යන්තම් කරගෙන යන එකනේ. බුදුරජාණන් වහන්සේ තමයි ඉතින් ප්‍රධාන කල්යාණ මිත්‍රයා. ඉතින් උන්වහන්සේ පෙන්නපු නිසානේ ඉතින් අපි ඔතන අගේ කරන්නේ. ඉතින් මොකද ඔය ඔතන හැදෙන උදකලා ගතිය, අරමුණකින් තොර ගතිය සාමාන්‍යයෙන් අපි හිත අගේ කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අගේ කරන්නේ මම ඉන්නවා නම් විතරයි. මට තැනක් තියෙන මට අනිත් අය ප්‍රශංසා කරන මාව උඩින් තියාගත්ත මම වශයෙන් කැපී පෙනෙන තැනක් විතරයි මම අගේ කරන්නේ. ඉතින් අර අය කියන ස්වභාවය තුළ මෙහෙම මොකක්වත් නැහැනේ. අපි බොහොම නියතමානීව නේද පොඩ්ඩක් බොහොම නුවණින් කල්පනා කරලා බැලුවොත් අපේ සාමාන්‍ය ප්‍රතග්ජන මනස අගේ කරන්නෙම මම ඉන්න ඕනේ එතන. මට තැනක් තියෙන්න ඕනේ. මම කෙරුම්කාරය වෙලා ඉන්න ඕනේ. එහෙනම් මම කැමතියි. මම යනකොට පාවඩ දාලා දෙන්න ඕනේ. මට මුල් පුටුව දෙන්න ඕනේ. මට ඔක්කොම අඩු ගස් තාල ඔක්කොම දීලා මට මොකද්ද මේ ප්‍රශස්ති ගායලා මාව උඩින් දෙන්නොත් මං හරිම කැමතියි. නමුත් අතන මෙලෝ දෙයක් නැහැනේ. නේද? එතන කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපේ මනස ඔය ඒ අපි ලබන මේ මානසික මට්ටම කිසිසේත්ම අගය කරන්නේ නැහැ. එච්චරයි. ඒ නිසා එතෙන්දී කල්යාණ මිත්‍රයෙක්ම තමයි කියන්නේ කමන්නේ ඔය කම්මැලි තමයි පොඩ්ඩක් කොහොම ඉන්න. නේද? පොඩ්ඩක් ඔක තව කරගෙන යන්න අතාරින්න එපා. නේද? භවනා ක්‍රමයේ අතාරින්න එපා. ඔක වැරදිල්ලක් නෙමෙයි. වෙලා තින් තව චුට්ටක් කොහොම කරගෙන යන්න. ඔන්න ඔය ඇඩ්වයිස් එක එන්නේ නැහැ අපේ පැත්තෙන්. අපි කරන්නේ ඔකම අගාරින එක. අපි කරන්නේ ඒ වෙනුවට ආයි වෙන අරමුණක් හරි හොයලා ඒකට දාන එක. ඒහෙනේ කරන්නේ අපි දැන් අරමුණ නොපිනී ගියා, ආවිලා ගෙවිලා ගියා. මොකක් හරි මේ ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? දැන් අරමුණකුත් නැහැ. වෙන එකක් කොහෙන් හරි හොයලා ආයි දාගත්ත මොකට හරි. ඉතින් ඕකනේ අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ නිසා ඒ එතන ඔන්න ඔය සම්දිස්ථානයේ දිනම් අර කිව්වා වගේ කල්යාණ මිත්‍ර ඇසුරකින් ඒ ලැබෙන ඩිරෙක්ෂන් එක, ඒ ලැබෙන මේ උපදේශ අතිශය ක්‍රිටිකල්. තාම වටනවා. ඒ උන්වහන්සේ තමයි කියන්නේ හරි හරි ඔය බාරම් ගන්න එපා. උඹ පැහිය නොවි ඔය කරගෙන ඵලයක්. ඒකනේ කියන්නේ ලොකු සාන්දනේ. උඹ පැහෙන්න යන්න දෙන ඕක කරමු ඵලයක්. ඕම් ඵලයක්. ඉතින් ඔන්න ඕකෙත් ඔතෙන්දී අපි නිහතමානී වෙන්න ඕනේ. එච්චරයි. මුකුත් නැහැ ඉතින් ලොකුට අරමුණකුත් නැහැ දැන්. නේද? මමත් නැහැ. නිකන් අර මොකාද වෙලා හුලම් බැහැලා ගිහිල්ලා. නේද? ඒ වගේනේ අපි બ્લોක් වෙලා හිටියේ. නිකන් ඔයේ හුලම් බැස්ස වගේනේ ඉතින් වෙන්නේ ඉතින්. ඔන්නේ தත්ත්වය තුළ ඉන්න පුදුමාකාර නිහතමානීත්වයක් අර ගුරුවරයා පිළිගන්න ගතියක් විශ්වාස කරන ගතියක් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඉතින් පොඩ පොඩ යනකොට කියන්නේ ඊට පස්සේ දැන් හිත තුළ නුවණක් වැඩෙනවා. ඒ කියන්නේ මුලදී නිකන් අපි ගුරුවරයාගෙන් ඒ නුවණ නිකන් ණයට අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඒ නුවණ ණයට අරගෙන අපි නිකන් ඒක කරලා කරනවා. හැබැයි එතන අපි කෙනෙක් පුඤ්ජලයක් නොහඳා ඒ උපාදාන රහිතව ඉන්න හිත ඇතුලේ නුවණ වැඩෙනවා. හැබැයි මේ මාර ප්‍රොසෙස් එකක් එතන තියෙන්නේ. අර කිව්වා වගේ ඒ ට්‍රාන්සිෂන් එක වෙන්න ගන්නවා. කවුද පොකිරිස්සානේ? පොකිරිස්සාර මේක කඩාගත්තා. දැන් ඒ රැකවරණේ නැහැ. දැන් නිකන් අර හරි වල්නරබල් පීරියඩ් එකක් ගත කරනවනේ යා නේද? හරි නිකන් අවදානම් කාලයක් ගත කරනේ. ඒ අවදානම් කාලයේ ආරක්ෂා සහිතව ඉන්න ඕනේ තමයි. ගුරුවරයාගේ රැකවරණේ යටතේ වැඩි වෙන අනම්මනම් දඟලන්නතු යා ඉන්නවා. දැන් පොඩ අර ආයි අලුතෙන් ආපු කට්ට හොඳට ආයි ශක්තිමත් වෙනවා වගේ දැන් අර එතන නුවණක් පදංගනවා. එයාට දැන් තේරෙන්න ගන්න හරි ඇත්ත තමයි කාරණය. මෙතන කෙනෙක් නැහැ, මෙතන පුඤ්ජලයක් නැහැ, මෙතන මමෙක් නැහැ, උපාදානයක් නැහැ, අරමුණක් නැහැ, ග්‍රහණයක් නැහැ, නිමිත්තක් නැහැ. මෙන්න මේක තමයි බුදුහාඳුරෝ කියලා තියෙන්නේ. මාත් පොඩ්ඩක් ඔන්නේ කරලා බලනවා. රහක් නම් නැහැ, කමක් නැහැ කියලා ඉතින් කරලා බලනවා. නේද? ඔන්න ඔය වගේ ගමනක් තියෙන්නේ. ඉතින් ඒක කාලයක් යනකොට එයාට තේරෙනවා හරි ඇත්ත තමයි කතාව. මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. දැන් ඉතින් මෙතන ඉඳලා තව තව කෙලස් කපා ගන්නයි තියෙන්නේ කියලා ඒ විවේකයට ඇලුම් කරන්න බුදුරජාණන් වහන්සේ තව කියලා තියෙනවා. අර මේ කලින් ඔය කියවලා බලන්න මං කියන්න. දැන් වෙලාව නැති හින්දා ඔක්කොම කියන්නේ නැහැ. පාරංගම සූත්‍රය කියවලා බලන්න. පාරංගම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඔය ඒ හිස්තැනට නැත්තම් ඒ විවේකයට ඒ අරමුණක් නැති ස්වභාවයට ඇලුම් කරන්න, ඔතන තව තව පදම් කරගන්න, ඕක තුල වැඩෙන්න කියන එක හොඳට පැහැදිලිව කියනවා. මොකක්ද කියලා බලන්න. හොඳයි, එහෙනම් අපි අදට මෙතනින් සමාප්ත කරනවා. මම ආරාධනා කරනවා කාටද? අපේ ධම්ම දස්සන ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා පවත්වන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. එහෙනම් අදත් හැමදාම වගේ සෙනසුරාදා සංගීති සූත්‍රයේ ආශ්‍රයෙන් ප්‍රඥාව පිළිබඳවද දේශනය කරන්ට යෙදුණා. ධම්මගත ස්වාමීන් වහන්සේ විසින් පොත කියවන්නට යෙදුණ ඒ පුණ්‍යාන් මෝදනාද ඉතාම හොඳින් මේ කරුණු කාරණා විග්‍රහ කරන්නට යෙදුන ඒ අපේ පින්වත් පූජනීය පානදුරේ චන්ද රතන හිම්පාණන් වහන්සේටත් අයිති වේවා. ඒ වගේම ශ්‍රවණය කරන්නට යෙදුන මෙම ආරණ්‍ය සේනාසනේ සීලම ස්වාමීන් වහන්සේලාටත් ඒ ගිහිම් පින්වතුන්ටත් ලෝකවාසී සියලු දෙනාටත් මෙම පුණ්‍යානුමෝදනා අත්පත් වෙලා මෙම භවයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මෙම පින හේතු පාදක වේවා කියලා ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු.